సాధు 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 సమ్మా సంబుదు సరణాయి బౌద్ధ ధామత లది ధామత పిపాసిత లోవట సిటిన సదహవత్ పిన్వతున్ పిన్వతియన్ సతిపత ఎక్వన బౌద్ధ సమంత్రణ మాలావే తవత్ ఆరంభయకుయి మెసే మే దిగహరెన్నే అద ඇත්ත වශයෙන්ම මෙම අගනා දහම් සම්මන්ත්‍රණ මාලාවේ සුවිශේෂ දිනයක්. එසේ වන්නේ මෙවන් සම්මන්ත්‍රණ 149 ඉක්මවා අද එහි 150 වෙනි සම්මන්ත්‍රණයටයි අප මේ පැමිණ සිටින්නේ. අද මෙම සුවිශේෂ 150 වෙනි සම්මන්ත්‍රණය මෙහෙවනුයේ මැලේසියාවේ කුවාලාලම්පුර් නගරයේ බෞද්ධ මහා විහාරස්ථානයට අනුබද්ධ දැනට කැනඩාවේ එඩ්මන්ටන් නගරයේ සමත විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ වැඩ සිටින අතිපූජ්‍ය ආචාර්ය මඩවල පුන්නජී මහා ස්ථවිරයන් වහන්සේ. අතිපූජ්‍ය ආචාර්ය මඩවල පුන්නජී මහා ස්ථවිරයන් වහන්සේ අප වෙත නොයෙකුත් වතාවල් වල ඉතාමත්ම අගනා සම්මන්ත්‍රණ තිබෙනවා. උන්වහන්සේ අද අප සමග සාකච්ඡා කරන මාතෘකාව වන්නේ බුදු දහම අති උත්තර දේවත්වයක් මත පදනම් නොවු දර්ශනයක් නොවන්නේ ඇයි යන්නයි. අතිපූජ්‍ය ආචාර්ය මඩවල පුණ්‍යජී ස්වාමින් වහන්ස අවසර ඔබ වහන්සේටයි මේ ආරාධනාව.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, අද මේ විශේෂ දවසක්. ඒ මොකද මේ සතිපතා පවත්වන ධර්ම සම්මන්ත්‍රණ මාලාවේ 150 වන වාරය. ඒ නිසා අද විශේෂ ධර්ම දේශනාවකට මට ආරාධනා කරලා තිනවා අපේ සිසුර අමරසිංහ මහත්මයා. මේ මාතෘකාව අපි කිවේ බුදු දහම අති උත්තම දේවත්වයක් මත පදනම් නොවු දර්ශනයක් නොවන්නේ ඇයි කියන. ඒ කියන්නේ අපි විශේෂයෙන්ම මේ බටහිර ලෝකයේ එංගලන්තය, ඇමරිකාව යනාදී බටහිර ලෝකවල් වල ඉන්නකොට නිතර අපට ඇති වෙන ප්‍රශ්නයක් තමයි ඔය බෞද්ධයෝ දිව්‍ය විශ්වාස කරනවාද කියලා. මේ ප්‍රශ්නට සමහර අය උත්තර දෙනවා, ඔව් අපි දිව්‍යෝ විශ්වාස කරනවා කියලා. සමහර අය උත්තර දෙනවා, නෑ අපි දිව්‍යෝ විශ්වාස කරන්නේ නෑ කියලා. මෙහෙම ප්‍රශ්න ඇති වෙනවා. මේකට හේතුව අපේ බෞද්ධයෝ දෙවියෝ කියන වචනේ පාවිච්චි කරන්නේ දිව්‍ය ලෝකයේ ඉන්න දෙවියරු ගැන. එහෙමනම් බුද්ධ ධර්මයේ දිව්‍ය ලෝකයේ දෙවියරු ඉන්නවා කියන විශ්වාසය තියෙනවා. ඒ නිසයි සමහර අය මේ ප්‍රශ්නට උත්තර දෙන්නේ ඔව් අපි දෙවියෝ විශ්වාස කරනවා කියලා. නමුත් අර ප්‍රශ්නේ අහන පුද්ගලයා අහන්නේ ඒක නෙමෙයි. මේ බටහිර ලෝකයේ ආගම්වල, ඒ කියන්නේ යුදෙව් ආගම, ක්‍රිස්තියානි ආගම, ඒ වාගේ මුස්ලිම් ආගම, මේ ආගම් තුන මේ විශ්වාස කරන්නේ මේ ලෝකේ මවාපු දෙවියෙක් ඒ ඉන්නවා. ඒ ලෝකේ මවාපු දෙවියන්ට තමයි දේව කියන වචනේ භාවිත කරන්නේ. දැන් ඉංග්‍රීසි වචනේ තියෙනවා ගෝඩ් කියලා. ගෝඩ් කියපුවහම කැපිටල් ජී ගෝඩ් කියපුවහම එක අර්ථයක්, සිම්පල් ජී ගෝඩ් කියපුවහම තව අර්ථයක්. තව මේ දිව්‍ය ලෝකයේ ඉන්න දෙවිවරු කියලා මේ කියනකොට ඒන්ජල් කියන වචනේ භාවිතා කරන්නේ, ගෝඩ් කියලා නෙමෙයි. ඉතින් ඒ නිසා අපි හරියට මේ වචන තේරුම් ගත්තේ නැතුව උත්තර දෙන්න ගියොත් වැරදි උත්තරයක් තමයි අපි දෙන්නේ. ඉතින් මේවා ගැන තරමකට දන්න අය තමයි ඉංග්‍රීසියෙන් අහනවා Do you believe in God කියලා. අහපුවාම No කියලා සමහර අය කියනවා. එතන ඒ No කියන කියලා අදහස් කෙරුවේ අපි මේ ලෝකේ මවාපු දෙවියෙක් ගැන විශ්වාස කරන්නේ නැහැ කියන එක. අර ඉස්සෙල්ලා උත්තර දීපු තැනැත්තා අපි දෙවියෝ විශ්වාස කරනවා කියලා කිව්වේ අර ඉංග්‍රීසියෙන් ඒන්ජල් කියන දෙවිවරු ගැන අපි විශ්වාස කරනවා කියන එක. ඒ කියන්නේ දිව්‍ය ලෝකයේ ඉන්න දෙවිවරු කියලා. අන්න මේ වගේ පටලැවිලි ඇති වෙන. එතකොට තව කාරණයක් තියෙනවා අපි දැනගත යුතු. ඒ මොකද මේ බුද්ධ ධර්මයේ දේව කියන වචනේ තේරුම් තුනක් පෙන්වලා තියෙනවා. එකක් තමයි සම්මුති දේව. සම්මුති දේව කියලා කියන්නේ සම්මත වෙච්ච විශ්වාස. ඒ කියන්නේ එක එක රටවල් වල, එක එක සංස්කෘති වල මේ සම්මුති දේවයෝ ඉන්නා දෙවිවරු ඒ වාගේ. ඒ කියන්නේ මේ විශ්වාසයක් පමණයි. ඇත්තටම ඉන්නවා කියන එක ඔප්පු කරන්න අපිට බෑ. නමුත් විශ්වාස කරනවා. දැන් අපි ලංකාවේ විශ්වාස කරනවා මේ විෂ්ණු දෙවියෝ, කතරගම දෙවියෝ, එහෙම එහෙම කියලා දෙවිවරු ගැන. ඒ දෙවිවරු සාමාන්‍යයෙන් හිතනවා මේ අය බෝධිසත්වෝ කියලා. නමුත් මේ දෙවිවරුන් ඉන්දියාවේ හින්දු ධර්මයේ පාවිච්චි කරන දෙවිවරු. ඒ කියන්නේ විෂ්ණු දෙවියෝ කියන එකත් හින්දු ධර්මයේ පාවිච්චි කරන නමක්. ඒ වගේම ඔය කතරගම දෙවියෝ ඒ ඉන්දියාවේම පාවිච්චි කරන දෙවි කෙනෙකුගේ නමක්. එතකොට මේ විදිහේ මේ හතරගම කියන එක නම් මේ ලංකාවේ තියෙන තැනක එතන වචනයක් තමයි. නමුත් අර කදිරගාම තියෙන මේ දෙවි කෙනෙක් ගැන ඒ හින්දු ධර්මයේ කියවෙනවා. ඉතින් ඒ විදිහේ මේ හින්දු දෙවිවරුත් අපේ ලංකාවේ ඉන්නවා. නමුත් බෞද්ධෝ ඒ දෙවිවරු බෝධිසත්වයෝ හැටියට සලකනවා. ඉතින් ওই විදිහේ ඒවා නිකන් විශ්වාස උඩ තියෙන ඒවා. ඒක විතරක් නෙමෙයි, වැස්සටත් දේව කියන වචනේ පාවිච්චි කරනවා. එතකොට ඉර හඳ ඒවටත් දේව කියන වචනේ පාවිච්චි කරනවා. මේවා මේ විශ්වාස නිසා මේවට තමයි සම්මුති දේව කියලා කියන්නේ. දැන් රජවරුන්වත් ඒ කාලේ දේවයන් වහන්සේ කියලානේ කතා කරන්නේ. රජවරු දෙවියරු හැටියට මේ මිනිස්සු හිතලා තියෙනවා. ඉතින් මේවා ඔක්කොම සම්මුති දේව. නමුත් සමහර විට ඔය මේ දිව්‍ය ලෝකවල වුණ දෙවියරු ගැන අපි කතා කරනකොට අපි පාවිච්චි කරනවා මේ උප්පත්ති දේව කියන වචනේ. උප්පත්ති දේව කියන්නේ දිව්‍ය ලෝකවල වල ඉන්න දෙවියෝ කියන එක. ඒ උප්පත්ති දේව කියන එකට තමයි ඉංග්‍රීසි භාෂාවෙන් ඒන්ජල් කියන්නේ. අර සම්මුති දේව කියන එකට තමයි ඉංග්‍රීසි භාෂාවෙන් ගෝඩ් විත් ද සිම්පල් ජී කියලා, සිම්පල් ජී අකුර පාවිච්චි කරන ගෝඩ්. නමුත් ලෝකෙ මවාපු දෙයියෝ කියනකොට කැපිටල් ජී එක තමයි පාවිච්චි කරන්නේ. එතකොට තව මේ බුද්ධ ධර්මයේ වචනයක් තියෙනවා, ඒ දේව කියන වචනේ පාවිච්චි කරනවා. ඒකට කියනවා විසුද්ධි දේව කියලා. ඒ විසුද්ධි දේව කියපුවාම ඒ විසුද්ධි දේව කියන වචනේ තියෙන්නේ මේ මානසික පිරිසුදුකමේ, හිත පිරිසුදු වෙලා තියෙන නිසා දේව කියන වචනේ පාවිච්චි කරනවා. යම් කිසි කෙනෙකුට හිත පිරිසුදු වෙලා තියෙනවා නම් දේව කියන වචනේ පාවිච්චි කරනවා. ඒ විදිහට තමයි බුදු කෙනෙක් දේව වෙන්නේ. ඒ දෙවියන්ගේ දෙවියෝ හැටියට මේ අපි හිතනවා. ඒ වගේම රහතන් වහන්සේ තමක් ඒ දේව කියන වචනේ පාවිච්චි කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ මේකට තව පාවිච්චි කරපු වචනයක් තමයි බ්‍රහ්ම කියලා. බ්‍රහ්ම කියපුවාම දැන් හින්දු ධර්මයේ හැටියට බ්‍රහ්ම කියන්නේ ලෝකේ මවාපු දෙයියෝ. එතකොට අර ඉංග්‍රීසි භාෂාවෙන් God with the capital G කියන ඒ capital G එකෙන් පටන් ගන්න දෙවියෝ මහා බ්‍රහ්මයා හැටියට සැලකන්න පුළුවන්. එතකොට ඒ වාගේම බ්‍රහ්ම කියන වචනේ බුදුරජාන් වහන්සේ පාවිච්චි කරුවා බුදු කෙනෙකුටත්, ඒ වාගේම රහතන් වහන්සේ නමකට. ඒත් බ්‍රහ්ම භූතෝ කියන වචනේ පාවිච්චි කරේ බ්‍රහ්ම වූ. මේක අපි තවදුරටත් අපි තේරුම් කරනවා. දැන් අපි තව කාරණයක් අපි තේරුම් ගන්න ඕනේ. මොකද්ද? බටහිර ලෝකේ තියෙන අදහස් හුඟක් දැන් ලෝකෙ පැතිරිලා තියෙනවා. ඒ බටහිර ලෝකෙන් ආපු අදහස්, බටහිර ලෝකේ දාර්ශනිකයින්ගේ අදහස්, බටහිර ලෝකේ විද්‍යාඥයින්ගේ අදහස්, ඒ වාගේම බටහිර ලෝකයේ ආගම් කතෘවරයින්ගේ අදහස් දැන් ලෝකෙ පැතිරිලා තියෙන කාලයක්. ඉතින් ඒ නිසා අපි මේවා තේරුම් ගත්තේ නැත්නම් හරියට අපි මේ කතා කරන වචන වුණත් වරදින්න පුළුවන්. ඒ නිසා මම නිතර කියන කතාවක් තමයි මේ අද භික්ෂූන් වහන්සේලා මේ බටහිර ලෝකයේ දාර්ශනිකයෝ කියාපෙව්වා ගැන ඉගෙනීමක් කරන්න ඕන. ඒ වගේම මනෝවිද්‍යාඥයාගේ අදහසුත් ඒව ගැනත් ඉගෙන ගන්න ඕන. ඒ වගේම වෙන වෙන ආගම් කර්තෘවරුන්ගේ අදහසුත් ඉගෙන ගන්න ඕන. ඒවා ඉගෙන ගන්නේ නැතුව අද ලෝකයේ ඉදිරිපත් වෙලා බණ කියන්න බෑ. දැන් අපි ඉස්සර කාලේ උපාසක අම්මලාට කියපු බණ අද ලෝකයේ ඉදිරිපත් වෙලා ඒ බණ වලින් වැඩ කරන්න බෑ. අද ලෝකයට ඉදිරිපත් වෙනවා නම් බුද්ධ ධර්මයේ අරගෙන මේ අනිත් අයගේ අදහස් ලෝකයේ පිළිගත්තු අදහස් දැනගන්න ඕනේ. විද්‍යාව ගැනත් දැනගැනීමක් තරමකටවත් තියෙන්න ඕනේ. නැත්නම් අපිට බණ කියන්න බෑ. ඒක මේ රටවල් වල ඉන්න මේ ඇමරිකාවේ එංගලන්තයේ ඉන්න භික්ෂූන් වහන්සේලාට තේරිලා තියෙන දෙයක්. ඒ නිසා මේක අවශ්‍ය දෙයක්. නමුත් දැන් අපි තේරුම් ගන්න ඕනේ කාරණයක් දැන් මට කියන්න සුදුසු වෙලා තියෙනවා. ඒක තමයි මේ බටහිර ලෝකයේ ඉතිහාසය ගැන කල්පනා කරනකොට එක කාලයක් තියෙනවා 1916, 17, 18 කියන කාල පරිච්ඡේදයේ. ඒකට ඒ කාලයට කියන නමක් තමයි The Age of Enlightenment කියලා. Age of Enlightenment. Age of Enlightenment කියපුවාම ලෝකෙට ආලෝකයක්, ඥානයක් ඇති වුණු කාලය කියලා. Age of Enlightenment. ඒකේ තේරුම ඒ කාලේ තමයි මේ විද්‍යාව දියුණු වුනේ. විද්‍යාව පටන් ගත්ත කාලේ. ඒ කාලේ අයිසක් නිව්ටන්, ගැලීලියෝ, ඒ වාගේ පඬිවරු නැත්තම් විද්‍යාඥයෝ බිහි වුණා. චාල්ස් ඩාවින්, ඒ වාගේ ගොඩක් දෙනෙක් ඒ කාලේ බිහි වෙලා. මොකද ওই විද්‍යාව දියුණු වෙගෙන එනකොට මුල් කාලේදී ඒ ලෝකේ ඒ බටහිර ලෝකේ තිබුණු ආගම් ක්‍රිස්තියානි, යුදෙව්, ඒ වාගේ ආගම් විද්‍යාව දියුණු වීමට විරුද්ධ වුණා. එනිසා සමහර විද්‍යාඥයෝ සමහර පඬිවරු මැරුවා. ඒ වැරදි බයිබලයට විරුද්ධව කතා කරුවා කියලා. ඉතින් එහෙම කාලයකදී එහෙම තිබිලත් ඒ කියන්නේ 16 වෙනි සත්‍යවර්ෂයේට ඉස්සරලා එහෙම තත්ත්වයක් තිබුණා. නමුත් 16 වෙනි සත්‍යවර්ෂයේ පටන් ගන්නකොටම 17, 18 වෙනකොට විද්‍යාව දියුණු වෙලා විද්‍යාව බලවත් වුණා. ඒ විද්‍යාව බලවත් වීමෙන් මිනිස්සුන්ගේ විශේෂ කාරණයක් වැටහෙන්න පටන් ගත්තා. සාමාන්‍ය මිනිහට නෙවෙයි, උගතුන්ට. උගතුන්ට වැටහෙන්න පටන් ගත්තා. විශේෂ කාරණයක්. ඒ කාරණය කියන්නේ සත්‍යයක් අවබෝධ වෙලා, විද්‍යාඥයින්ද අවබෝධ වෙච්ච සත්‍යයක්. මොකද්ද? ඩිටර්මිනිසම්. ඒකට ඉංග්‍රීසියෙන් කියනවා ඩිටර්මිනිසම් කියලා. මේ ඩිටර්මිනිසම් කියන එකේ තේරුම මේ ලෝකේ සිද්ධ වෙන හැම දෙයක්ම. ඉස්සර මිනිස්සු හිතුවේ මේ ලෝකේ දේවල් සිද්ධ වෙන්නේ කියන්නේ අපි කියමු භූමිකම්පාවක් වුණා. එහෙම නැත්නම් ওই සුනාමි වගේ එකක් වුණා. එහෙම නැත්නම් හෙන ගහනවා. කුණාටු ඇති වෙනවා. නොයෙක් දේවල් මේ සිද්ධ වෙනවා. ලෙඩ රෝග බෝ වෙන්න පටන් ගන්නවා. ඔය වගේ දේවල් වෙනකොට ඉස්සර කාලේ මිනිස්සු හිතුවේ මේ එක්ක දෙවිවරු, එක්ක යක්ෂයෝ, ඒ වගේ මේ භූත ජාතියක් තමයි මේවා කරන්නේ. එක්ක දෙවියෝ ලෝකෙ මාපු දෙවියන්ට තරහ ගිහින් අපේ මිනිස්සු කරන වැරදි දැකලා මෙහෙම වුණා කියලා. අද වුණත් සමහර අය ඒවයි කල්පනා කරන අය ඉන්නවා. දැන් ওই සුනාමියක වෙච්ච වෙලාවෙත් සමහර අය හිතුවා තවම මේ දිව්‍යවරු තමයි මේව කරන්නේ, නැත්නම් යක්ෂෝ, එහෙම කියලා. දැන් ඔය අදහස ඒ කාලේ තදේට තිබුණා. නමුත් මේ විද්‍යාව ආවට පස්සේ විද්‍යාඥයෝ තේරුම් ගත්තා මේ ලෝකේ වෙන හැම සිද්ධියක්ම හේතු නිසායි ඇති වෙන්නේ. ඒ හේතු නැතිනම් ඒ දේ සිද්ධ වෙන්නේ නැහැ. මේකට තමයි ඩිටර්මිනිසම් කියලා කියන්නේ. ඒක ඉංග්‍රීසියෙන් කියනකොට කියනවා every occurrence in the world is determined by the necessary conditions. එහෙමයි ඒක කියන්නේ. මේ ලෝකයේ වෙන හැම සිද්ධියක්ම හේතු තියෙනකොට තමයි සිද්ධ වෙන්නේ. හේතු නැතිවම එහෙම සිද්ධ වෙන්නේ නැහැ. ඒ සත්‍ය වැටහෙනකොට අර දේව විශ්වාස, යක්ෂීන්ගේ විශ්වාස නැතුව ගියා. උගතුන්ගේ, හැම මනුස්සයාගේම නෙවෙයි, උගතුන්ගේ. සමහර උගත්තුත් මේ අනිත් පැත්තට මේ හිතාපුවා ඉන්නවා. ඒත් අර දේව විශ්වාස අතහරින්න කැමති නැති අය ඉන්නවා. හරියට මේ විද්‍යාව කරන අයත් ඉන්නවා. ඒ විද්‍යාව කරන වෙලාවට එක තාලෙකට හිතනවා, පල්ලියට ගියාම තව තාලෙකට හිතනවා. එහෙම අයත් හිටියා. නමුත් වැඩි දෙනෙක් දැන් එන්න අර විද්‍යානුකූලව ලෝකෙ දිහා බලන්න පටන් ගන්න තියෙනවා. ඒ පටන් ගත්ත කාලේ තමයි ඔය Age of Enlightenment කියන වචනේ පාවිච්චි කරන්නේ. ඒ බටහිර ලෝකේ ඕක සිද්ධ වුණේ ඔය කාලේනේ. ඒ කියන්නේ 1916 17 18 ඔය කාලේ. නමුත් අපේ බුදුරජාණන් වහන්සේ මේ කාරණේ ඉදිරිපත් කරුවා 2500කට ඉස්සරලා, අවුරුදු 2500කට ඉස්සරලා. ඒ කාරණයට තමයි බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරපු වචනය තමයි පටිච්ච සමුප්පාද කියන එක. පටිච්ච සමුප්පාද කියන එක කෙටියෙන් කියනවා හේතුන් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති. හේතු ඇති වෙනකොට යමක් සිද්ධ වෙනවා, ඒ හේතු නැති වෙනකොට ඒක නැතුව යනවා. බලන්න මේ බුද්ධ ධර්මයට මුල් වෙච්ච කාරණේ තමයි මේ පටිච්ච සමුප්පාද. ඒ පටිච්ච සමුප්පාදයේ මුල් වෙලා තමයි අනිත්‍ය කියන අදහස ඇති වුණේ. සබ්බේ සංඛාරා අනිච්ච කිවේ හැම දෙයක්ම ඇති වෙනවා නැති වෙනවා කියන එකයි. අනිච්චාවත සංඛාරා උප්පාද වය ධම්මිනෝ උප්පජ්ජිත්වා නිරුජ්ජಂತಿ කියන වචනවල තේරුම ඒකයි. හැම දෙයක්ම ඇති වෙනවා නැති වෙනවා. ඒකට තමයි අනිත්‍ය කියලා කියන්නේ. ඒ ඇති වෙලා නැතු යන්නේ මොකද? හේතු තියෙනකොට ඇති වෙනවා, හේතු නැති වෙනකොට නැතු යනවා. ඒ කියන්නේ පටිච්ච සමුප්පාදේ මුල් කරගෙන තමයි අනිත්‍ය කියන අදහස ඇති වෙන්නේ. ඊළඟට ඒ අනිත්‍ය කියන එක අදහස මුල් කරගෙන තමයි දුක කියන අදහස ඇති වෙන්නේ. යද නිච්ඡං තන් දුක්ඛං යද නිච්ඡං තන් දුක්ඛං කියන යමක් අනිත්‍ය නම් ඒක දුකක්. එහෙනම් මොකද දුකක් වෙන්නේ? ඒකට දුකක් වෙන්න හේතුව අපේ ආසාව. අපේ ආසාව තියන්නේ අනිත්‍යතාවයට නෙමෙයි නিত্যතාවයටයි. ඒ කියන්නේ මෙහෙම ඇති වෙලා නැති වෙන ඒවා නෙමෙයි අපට ඕන කරන්නේ. අපට ඕන කරන්නේ දිගටම පවතින ඒවා. ඒ දිගටම පැවැත්ම තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. දැන් යම් කිසි කෙනෙක් අසභ්‍යයක් බඳින්න ගියත් ප්‍රේම සම්බන්ධයක් ඇති වුණත් ඒක ඇති වෙලා නැති වෙන්න නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ, ඒක දිගටම පවත්වා ගන්න. ඒ වගේම අපි රස්සාවක් හොයන්න ගියත් ඒ රස්සාවත් ඇති වෙලා නැති වෙන රස්සාවක් නෙමෙයි අපට ඕන කරන්නේ, දිගටම පවතින එක. බඩුවක් ගන්න ගියත් අපි කියමු කාර් එකක් ගන්න ගියා කියලා අපට ඕන කරන්නේ මේ ඇති වෙලා නැති වෙන කාරකක් නෙවෙයි, අපට දිගටම හොඳට තියෙන්න ඕන කාරකක්. නමුත් එහෙම කාරවල් අද හොයාගන්න නැහැ. නමුත් අපි පුළුවන් තරම් වැඩි කාලයක් මේක පාවිච්චි කරන්ද පුළුවන් වෙන්න තියාගන්නයි අපි උත්සාහ කරන්නේ. නিত্যතාවයේ තමයි අපි බලාපොරොත්තු වෙන්නේ නිතරම. අපේ ජීවිතය ගැන කල්පනා කරුවත් අපේ ජීවිතයත් ටික කාලයක් යනකොට නාකි වෙනවා, ලෙඩ හැදෙනවා, මැරෙනවා. නමුත් අපිට ඒකට ඒ වෙනස් වීමට අපි කැමති නැහැ. අපි අපට ඕන කරන්නේ හැමදාම තරුණව ඉන්න, හැමදාම ලෙඩ නැතුව ශරීරයේ සෞඛ්‍යතාවය පවත්වා ගැනීම. ඒ වගේම මැරෙන්න කැමති නැහැ කවුරුවත්. අපි නිතරම ජීවත් වෙන්නයි ඕන කරන්නේ. මේ අපේ ආසාව තියෙන්නේ මේ සත්‍ය අනුව නෙමෙයි. සත්‍ය තමයි අනිත්‍යතාවය, සත්‍ය තමයි පටිච්ච සමුප්පාදේ. ඒ නිසාම අනිත්‍යතාව තමයි සත්‍ය. නමුත් අපට ඕන කරන්නේ නিত্যතාවය. ඒ නিত্যතාවය කියන්නේ ආසාව පමණයි. ඒ නිසා තමයි අපට දුකක් ඇති වෙන්නේ. ඒ මොකද අපේ ආසාව ඉෂ්ට වෙන්නේ නැතිකම. යම් පිච්චං නලබති තම්පි දුක්ඛං කිවේකයි. අපි ආශා කරන දේ අපට ලැබෙන්නේ නැතිකම තමයි දුක කියලා කියන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ යම් කිසි දෙයක් අනිත්‍ය නම් ඒක දුකක් නම් අපට ඕන හැටියට නෙවෙයි තියෙන්නේ. අපට ඕන හැටියට නෙවෙයි නම් තියෙන්නේ අපි යටතේ නෙවෙයි තියෙන්නේ. යම් කිසි දෙයක් අපි යටතේ තියෙනවා නම් තමයි අපිට කියන්න පුළුවන් මේක මගේ කියලා. මගේ කියන්න බෑ, අපි යටතේ නෙමෙයි නම් තියෙන්නේ. අපි අතතේ තියෙනවා කියන්නේ අපිට ඕන හැටියට අපි ඒක පාලනය කරන්න පුළුවන්. නමුත් මේ ශරීරය ජරාවට පත්වෙන එක අපිට වෙනස් කරන්න බෑ. ඒ ශරීරයේ ජරාවට පත්වෙන එක වෙනස් කරන්න බැරි නම් අපි යටතේ නෙමෙයි තියෙන්නේ මේ ශරීරය. එතකොට මේ ශරීරය අපි යටතේ නෙමෙයි නම් තියෙන්නේ මේක මගේ කියන්න බෑ. එතකොට මේ ශරීරය මගේ කියලා කියන්න බෑ. අපි මේ කොච්චර උපන්දා ඉඳලා හිතාගෙන හිටියත් මේක මගේ ශරීරය කියලා, නමුත් මේ ශරීරය මගේ නෙමෙයි. ඇයි? මට ඕන හැටියට මේ ශරීරය කියාගන්න බෑ. මොකද ශරීරයේ ලෙඩ හැදෙනවා, ශරීරයේ ජරාවටපත් වෙනවා, ශරීරය මැරෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නේ මේ ශරීරය මගේ නෙමෙයි කියලා. ශරීරය මගේ නෙමෙයි නම් හිත මගේද? හිත කියන එක හැම මොහොතේදීම ඇති වෙලා නැති වෙන එක. එහෙම ඇති වෙලා නැති වෙනවා නම් ඒකත් මට ඕන හැටියට දින ගන්න නෙමෙයි. ඒ නිසා මගේ හිත උනත් මගේ කියලා කියන්න බෑ. මේකට තමයි අනාත්මය කියන බුදුරජාන් වහන්සේ පෙන්වලා දුන්නේ. ශරීරයත් අනාත්මයි, හිතත් අනාත්මයි. මේ ලෝකයේ දකින්න තියෙන හැම දෙයක්ම ඇති වෙලා නැති වෙන නිසා අනාත්මයි. ඒක මගේ කරගන්න උත්සාහ කරනවා නම් දුකකට තමයි පත් වෙන්නේ. කිසිම දෙයක් මගේ කරගන්න බෑ කොච්චර උත්සාහ කෙරුවත්. ඒ නිසායි අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අපි හරියට හිතට අරන් තේරුම් ගත්තොත්, ඒ තේරුම් අරගෙන ඒ අනුව අපි ජීවත් වුණොත් අපට දුකෙන් මිදෙන්න පුළුවන්. ඒක හරියට අපි මේ මගේ කියලා කියන දේවල් අපි තේරුම් ගන්න ඕන. මේක කුලියට දත්ත බඩුවක් වාගේ. දැන් අපිට ගමනක් යන්න ඕන වෙලා කාර් එකක් කුලියට ගත්තොත් ඒ කාර් එක මගේ කියන්න බෑනේ. ඒ වාගේ අපේ ශරීරයත් මේ කුලියට ගත් එකක් වාගේ කියලා අපි හිතා ගන්න පුළුවන්. අපේ හිත කියන එකත් කුලියට ගත් එකක් වාගේ කියලා හිතා ගන්න පුළුවන්. අපි පාවිච්චි කරුවට මේක මගේ නෙමෙයි, මම නෙමෙයි. යම් කිසි දෙයක් මගේ නෙවෙයි නම් ඒක මම වෙන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා මම කියන දෙයක් නැහැ මෙතන. මේවා ඔක්කොම කුලියට ගත්ත බඩු කියලා හිතා ගන්න. අන්න ඒ වාගේ තමයි මේ අපේ පාවිච්චි කරන ශරීරයත්, ඒ වාගේම මනස. අපේ මනස කියලා අපි කීවට මෙතන මේ වෙනම දෙයක් නැහැ මනස කියලා. අපි මේ මනස කියන්නේ ක්‍රියාවක් පමණයි. මේ ශරීරයේම කෙරෙන ක්‍රියාවක්. අපි මනෝ කියන වචනේ බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරුවේ මේ මොලේ ක්‍රියාකාරීත්වයටයි මන කියන්නේ. ඒ මොලේ ක්‍රියාකාරීත්වය තමයි කල්පනා කිරීම. ඒ කල්පනා කිරීම තමයි මනෝ කියන වචනේ පාවිච්චි කළේ. මනස. එතකොට තව වචන තුනක් පාවිච්චි කෙරුවා. චිත්ත, මනෝ, විඥාන වචන තුන. විඥාන කියන්නේ චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවා විඥාන, කාය විඥාන. ඒ කියන්නේ මේ හිත නෙමෙයි, මේ ඇස්පෙනීම, කන් ඇහීම, නාහිත දැනීම, දිවට දැනීම, ශරීරයට දැනීම. ඒක තමයි විඤ්ඤාණය කියන්නේ. චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, දිවා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ. මේවා තමයි විඤ්ඤාණ. ඒ වගේම චිත්ත කිව්වෙ මොකේද? දැන් විඤ්ඤාණ කියන එක දැනගත්තා, මනෝ කියන එක දැනගත්තා. ඒ මනෝ විඤ්ඤාණ කියලා කියන්නේ අර ඇහෙන් දැකපු රූප, කනෙන් ඇහුණු ශබ්ද, නාහිර දැනුණු ගඳ සුවඳ, දිවට දැනුණු රස, ශරීරයට දැනුණු ස්පර්ශ, ඒවා ඔක්කොම එකතු කරලා අරගෙන මනසෙන් ඒ මොලේ ක්‍රියාකාරීත්වයෙන් කල්පනා කරලා අපි අදහසක් මවනවා මේ අහවද්දී කියලා. ඒකට තේරුමක් දෙනවා. ඇහෙන් දැකපු, කනෙන් ආපු ඒවට තේරුමක් දෙනවා. ඒ තේරුම තමයි ධම්ම කියලා කියන්නේ. මනෝ ධම්ම, චක්කු රූප, සෝත ශබ්ද, ඒවාගේ මනෝ ධම්ම. ඒ මනසට ගොදුරු වෙන දේ තමයි ධම්ම. එතකොට ඒ ධම්ම කියන එක තමයි අදහස. මනසේ කල්පනා කරලා ඇතිවෙත් අදහස. නමුත් ඒ අදහස අනුව අපි ලස්සන දෙයක් දැක්කොත්, දැකලා අපි මේ බොහොම ලස්සන එකක් කියලා හිතුවොත්, ඊළඟට ඒකට ආසාවක් ඇති වෙනවා. ඒ ආසාව තමයි චිත්තය. ඒ වගේම කැත දෙයක් දැකලා, කැත සද්දයක් අහලා ඒකට අකමැත්තක් ඇති වෙනවා. ඒ අකමැත්ත, ඒකත් චිත්තය. ඒ මොකද ඒ අදහස මවාපු අදහස අනුව තමයි මේ අකමැත්ත හරි ආසාව හරි ඇති වෙන්නේ. එතකොට මේ ආසාවල් අකමැතික තියෙන තත්වය තමයි චිත්ත කියන්නේ. ඒ චිත්තය ඇවිසිලා තියෙන්නත් පුළුවන්, සාන්ත තත්වයක තියෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ආසාවල් නැති තත් වෙලාව. එතකොට චිත්තේ ගියාපුවාම ආසාවම නෙමෙයි, ඒ ආසාව තියෙන ප්‍රදේශය කියනවා වගේක. මේක මුල් වෙන්නේ ලේ පිරිසුදුකම අනුව. ලේ අපිරිසුදු වීමෙන් තමයි ආසාවල් තරහවල් කියන ඒවා ඇති වෙන්නේ. ලේ පිරිසුදු වීමෙන් තමයි සාන්ත තත්වයක් ඇති වෙන්නේ. ඒක තමයි මේ චිත්තය කියන එක මේ හෘද වාස්පේ අඩපමණක් ලේ ආශ්‍රයෙන් පිනවා කියන කතාවේ තේරුම ඒකයි. නමුත් අද මනෝ අද විද්‍යාඥයෝ හොඳට මේක තේරුම් අරන් තියෙනවා. දැන් ඒ හිතේ ඇවිස්සීම කියන එක තමයි චේතනා කියන වචනේ පාවිච්චි කරන්නේ. ඒ හිත ඇවිස්සුනහම තමයි අපි නරක වචන කතා කරන්නේ, නරක ක්‍රියා කරන්න පටන් ගන්නෙ අර ඇවිස්සීමෙන්. ඒ ඇවිස්සෙන්නේ නැතුව ශාන්ත තත්වයකට තියෙනවා නම් හොඳ විදිහට කතා කරනවා, හොඳ විදිහට ක්‍රියා කරනවා. මේවට තමයි කුසල් අකුසල් කියලා කියන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ චේතනා අහං භික්ඛවේ කම්මං වදාමි. ඒ චේතනා කියලා කිව්වේ මේ හිත ඇවිස්සීම. ඒ හිත ඇවිස්සීම නිසා තමයි ඒ ඇවිස්සීම තමයි ලෝභ ද්වේෂ මෝහ කියලා කිව්වේ. ඒ ලෝභ ද්වේෂ මෝහ මුල් වූ ක්‍රියා තමයි අකුසල කර්ම කියලා කියන්නේ. ඒ වාගේම ඒ ලෝභ ද්වේෂ මෝහ අඩු කරන්න ගන්න උත්සාහය තමයි කුසල කර්මය කියලා කියන්නේ. ඒ කියන්නේ ලෝභ ද්වේෂ මෝහට විරුද්ධව කරන ක්‍රියාවල් තමයි අදෝස අමෝහ, අලෝභ අදෝස අමෝහ කියලා කියන්නේ. ඉතින් මේ විදිහට අපි තේරුම් ගත්තාම අපිට මේ බුද්ධ ධර්මය කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න පුළුවන්. අපි උත්සාහ කරන්නේ මේ ලෝභ ද්වේෂ මොහ නැති කරන්න. ඉතින් අපි මේ සීල, සමාධි, ප්‍රඥා කියන තුන් ක්‍රියාව කරන්නේ මේ ලෝභ ද්වේෂ මෝහ නැති කරන්න. ඒ ලෝභ ද්වේෂ මෝහ නැති කරපුවාම තමයි අපි නිවන කියලා කියන්නේ. හිත නිවෙනවා. ඒ හිත නිවීමටයි නිවන කියන්නේ. අමුතු ලෝකයකට නෙවෙයි. නිවන කියන්නේ හිත නිවීම. ඒ හිත නිවීමෙන් තමයි මේ සංසාරයෙන් ඉතර වෙන්නේ. සංසාර ගමන නවතිනවා. ඒකයි ඒකේ තේරුම. මීට වඩා මං ඒක විස්තර කරන්න මං යන්නේ නැහැ. මට වෙලාව මදි වෙන නිසා. ඒ නිසා අපි දැන් තේරුම් ගන්න ඕනේ අපි මෙතන මේ දේව කියන වචනේ බුද්ධ ධර්මයේ මොනවද කියන්නේ? දැන් අනිත් ආගම් වල දේව කියන වචනේ මොනවද අදහස් කරන්නේ? අන්න ඒක අපි තේරුම් ගන්න ඕනේ. එතකොට නවීන දාර්ශනිකයෝම බටහිර දාර්ශනිකයෝම දැන් කතාවක් ඉදිරිපත් කරනවා God is dead කියලා. මොකද්ද ඒ කියන්නේ? dead කියන්නේ මැරිලා කියලා. දෙවියෝ මැරිලා කියලා. එතන දෙවියෝ කියව කාටද? ලෝකේ මවාපු දෙවියෝ. මෙතන මේ දෙවියෝ මැවෙන්නම් විහිළුවක් කියන කතාවක් නෙමෙයි මේක. මේක දෙවියෝ මැව්ව මැරුණා කියන එකේ තේරුම දේව විශ්වාසය දැන් මැරිලා තියෙනවා. ඒ කියන්නේ උගතුන් අතරේ දේව විශ්වාසය දැන් නැතුව ගිහින් තියෙන්නේ. අද ඔය තරුණේ ඉස්කෝලේ යන මේ රටවල් වල කියන්නේ මේ ඇමරිකාවේ, එංගලන්තේ, මේ වැනි යුරෝපේ රටවල් වල ළමයෙක්ගෙන් අද ඇහුවොත් What is your religion? මොකද්ද ඔබේ ආගම කියලා ඇහුවොත් I have no religion කියනවා. මට ආගමක් නැහැ කියනවා. ඉතින් අපි හෙව්වොත් තිබලා උඹගේ තාත්තලා මේගේ ආගම මොකක්ද? ඕකෝ මගේ තාත්තා නම් එක්කෝ ක්‍රිස්තියානි එක්කෝ යුදෙව් එහෙම කියනවා. නමුත් මට ආගමක් නැහැ. අන්න ඒ තාලෙට ඇති වෙනකොට දැන් අනාගත ලෝකේ මේ උගතුන් අතරේ තියෙන්නේ මොකද්ද? ආගමක් නැතිකම. දැන් ඒ නිසා අද දාර්ශනිකයෝ ජාතියක් බිහි වෙලා ඉන්නේ. ඒ දාර්ශනිකයින්ද කියන්නේ existentialist කියලා. existentialism කියන දර්ශනය. ඒ මොකද ඒකේ තේරුම? existence කියන්නේ අපි අපේ භාෂාවෙන් බෞද්ධ භාෂාවෙන් කියනකොට භවය කියන වචනේ පාවිච්චි කරන්නේ existence. භව කියන්නේ තියනවා කියන එක. තියනවා ඉන්නවා කියන දෙකම එකම අදහස තමයි එක්සිස්ටන්ස්. ඒ කියන්නේ පණ ඇති දෙයක් නම් අපි ඉන්නවා කියනවා. මිනිසෙක් ගැන බල්ලෙක් ගැන කතා කරනකොට අපි ඉන්නවා කියනවා. නමුත් පුටුවක් ගැන මේකයක් ගැන කතා කරනකොට ඉන්නවා කියන්නේ කියනවා. නමුත් අදහස එකමයි. ඒක තමයි භවය. දැන් පොතක් ගැන කියන්නේ පොතක් තියනවා කියන්නේ කොහොමද? පොත්තකං භවති. පොත්තකං භවති කියන්නේ පොතක් තියනවා. භව කියන්නේ ඉන්නවා තියනවා කියන දේ. ඒකට අපි තව වචනයක් පාවිච්චිම පැවැත්ම කියලා. පවතිනවා. නමුත් පැවැත්ම කියන එකේ මේකේ වෙනසක් තියෙනවා. ක්‍රියාවක් නම් නිකට පවතිනවා කියන්න පුළුවන්. දෙයක් නම් පවතිනවා නෙමෙයි තියෙනවා. අන්න ඒකයි. මොකද දැන් අපි ගින්දරක් තියෙනවා නම් ඒ ගින්දර කියන එක නිතරම අලුත් වෙන දෙයක්. කිනි දැල්ල කියන එක නිතරම අලුත් ගින දැල්ලක් තියෙනවා. ඒ වගේම තමයි අපි හිත කියන එකත් නිතරම අලුත් හිතවිල්ලක් තියෙනවා. ඒ වගේම තමයි ගඟක වතුර කියපුවා. ගඟේ වතුර දැන් මොහොතකට ඉස්සරලා තිබුණු වතුර නෙමෙයි ඊළඟ මොහොතේදී තියෙන්නේ වෙන වතුරක්. ඒක වතුර පවතිනවා කියන්න පුළුවන්. නමුත් තියෙනවා කියන එකට මෙහෙම වෙනස් වෙන දෙයක් නෙමෙයි මේ තියෙන්නේ, නිකම්ම තියෙන දෙයක්. නමුත් ඇත්ත වශයෙන් අපේ ජීවිතය දිහා බැලුවොත් මේක උපන්දා ඉඳලා මරණය දක්වා වෙනස් වීගෙන යන දෙයක්. ගඟේ වතුර වගේම තමයි. ඒ නිසා ඒක පැවැත්මක් විසක් ඇත්තටම තිබීමක්වත් ඉඳීමක්වත් නෙමෙයි. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නේ, මේ අනාත්මය කියන එක මෙතන දෙයක් කියන්න දෙයක් නැහැ. මෙතන මම කියන්න දෙයක්වත් නැහැ. මෙතන පැවැත්මක් විතරයි තියෙන්නේ. දැන් කොහොම වුණත් මේ එක්සිස්ටෙන්ෂලිස් කියන ඒ දාර්ශනිකයෝ කියන්නේ මේ හැම මිනිස්සෙක්ම ඉපදුනා නම් ඒ මිනිස්යා දන්නවා මම දැන් ඉන්නවා කියලා, මේ ලෝකේ තියෙනවා කියලා දන්නවා. ඒ දැනීම තමයි එක්සිස්ටන්ස් කියන්නේ. මම ඉන්නවා කියන හිතවිල්ල තමයි එක්සිස්ටන්ස්. ඒකම තමයි බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරුවේ භව කියන වචනේ. එතකොට මේ භවය මුල් කරගෙන තමයි මේ දර්ශනේ තියෙන්නේ. එතකොට මේ අය කියනවා අපි හැම කෙනෙක්ම ස්ත්‍රියක් පුරුෂයෙක් මම ඉන්නවා කියන හිතවිල්ල තියෙනවා. ඒත් අතරම ඒ පුද්ගලයාගේ හිතීමෙන් තියෙනවා මම අනාගතයේදී මැරෙනවා කියන. ඒ මරණය ගැන හිතන්න කවුරුත් කැමති නැහැ. ඒක වහලා දාන්නයි හිතන්නේ. පොඩි ළමෙක් මන් දැන් මැරෙනවා කියලා කිව්වොත් එහෙම කියන්න එපා කියලා ඒක නවත්තනවා. එතකොට කවුරු හරි මැරුණාම පොඩි ළමයා පෙන්නන්නේ නැහැ, අර පොඩි ළමයාට පෙන්නන්නේ නැහැ අර මැරිච්ච මලකත්. ඒකත් වහන්න හදන. නිතරම අපි ඒ මැරීම කියන එක අමතක කරන්නයි හදන්නේ. ළමයෙක් ඉපදුනහම බර්ත්ඩේ කියලා ඒක මහා ලොකුවට හිතට අරගෙන බොහොම සතුටුදායක වැඩපිළිවෙලක් කරනවා. නමුත් මැරුණාම කෙනෙක් ආඬලා වැළපෙලා තමයි එතන. ඇයි? මොකද ඉපදෙනකොට සතුටු වෙනවා, මැරෙනකොට අසතුටු වෙනවා, දුක් වෙනවා. මේක තමයි මේ දුක කියලා කියන්නේ. ඉතින් මේ දාර්ශනිකයෝ පෙන්වන්නේ මේ ලෝකේ හැම කෙනෙක්ම දන්නවා ඉපදෙනවා කියලා, ඒ වගේම හැම කෙනෙක්ම දන්නවා මැරෙනවා කියලා. ඒ දැනගත්තාම හිතට ලොකු සංවේගයක් ඇති වෙනවා, බයක් ඇති වෙනවා, ශෝකයක් ඇති වෙනවා. මේක තමයි බුදුරජාණන් වහන්සේ දුක කියලා පෙන්වන්නේ. නමුත් මේ දාර්ශනිකයෝ, බටහිර දාර්ශනිකයෝ, අර ආගම මේ දේව විශ්වාසී නැති වුණන් පස්සේ මේ අයට දැන් බයක් ඇවිදින් තියෙන. අපිට මොකද අපින් කරන්නේ? දැන් පොඩි ළමයා පොඩි කාලේදී බයක් ඇති වුණොත් මොකද කරන්නේ? ඒ ළමයා දුවගෙන අම්මා ගාවට නැත්නම් තාත්තා ගාවට දුවනවා. ඒ ළමයා හිතාගෙන ඉන්නේ අම්මා තාත්තා බොහොම බලවත් අය, මට කිසිම බලයක් නැහැ, ඒ නිසා මම ආරක්ෂාවට යන්න ඕන කියලා අම්මා තාත්තා. නමුත් මේ ළමයා ලොකු වෙලා ලොකු කෙනෙක් තත්වයට ආවොත්, වයස 20 වගේ තත්වයකට ආවොත් මොකද වෙන්නේ? ඒ ළමයාට තේරෙනවා මේ අම්මා තාත්තත් අපි වගේම දුර්වල જાතියක්. එතකොට බයක් ඇති වුණාම කොහටද දුවන්නේ? දුවන්න තැනක් නැහැ. ඒ බය ඇති වුණාම දැන්නම් සමහර විට ලෙඩක් ගැන නම් දොස්තර මහත්මේ හොයාගෙන යනවා. එහෙම නැත්නම් වෙන ප්‍රශ්නයක් නම් නීතිඥෙක් හොයාගෙන යනවා. එහෙමත් නැත්නම් මේ දේශපාලකෙක් හොයාගෙන යනවා. නමුත් ඔය එක්කෙනෙකුටවත් විසඳන්න බැරි ප්‍රශ්න ඇති වුණාම මොකද කරන්නේ? එතකොට තමයි දෙවිය හොයාගෙන යන්නේ. දෙවියෝ හිටියත් නැතත් කමක් නැහැ, දෙවියෙක් ඉන්නවා කියලා හිතාගෙන ගෙයින් ඉතින් යාග හෝම පටන් ගන්න. ඒ දේව විශ්වාසය කියන එක ඇති වුණේ එහෙමයි. ඒ මොකද අපේ ජීවිතයේ තියෙන බයකම මේ ජීවිතේ විනාශ වේගන යනවා කියන. ජීවිතයේ කියන එක කොයි වෙලාවෙ මැරෙයිද කියලා අපි දන්නේ නැහැ. අපිට කලින් කියන්න බෑ මං අහවල් දවසේ මැරෙනවා කියලා. ඉතින් මේක තමයි අපි ඉංග්‍රීසියෙන් කියනකොට මං කියන්නේ insecurity of life. insecurity of life කියන්නේ මේ ජීවිතේ නිතරම ආරක්ෂාවක් නැති තත්වයක තියෙන. අපිට නියම ආරක්ෂාවක් නැහැ, කොයි වෙලාවෙ මැරෙයිද දන්නේ නැහැ. ඒ නිසා තමයි මිනිස්සු දෙවිවරු පස්සේ යන්නේ. ඒ ආරක්ෂාව ලබා ගන්න. හිටියත් නැතත් ඉන්නවා කියලා හිතාගත්තාම හිතට ලොකු ඒකට හිතට සැනසීමක් ලැබෙනවා. ඒ හිතට සැනසීම ලබා ගන්නයි මේ දේව විශ්වාස නැත්තම් මේ ආගම් ඇදහිීම කියන එක තියෙන්නේ. ඒ ආගම් ඇදහිීම අද ඉංග්‍රීසි ශබ්දකෝෂයේ ඩික්ෂනරිය අරගෙන බැලුවොත් රිලිජන් කියන්නේ මොකද්ද කියලා මොකද්ද ඒ තියෙන්නේ. ඒක තියෙන්නේ මේ belief in supernatural god අන්නේකයි තියෙන්නේ. ඒක කියනවා එක දෙවියෙක් ඉන්නේ මොකද මාප දෙවියෝ කියලා එකක්. අනිත් එක හුඟක් දෙවියරු ඉන්නවා, ඒ දෙවියරුන්ගෙන් ආධාර ගන්න පුළුවන් යාඥා කරලා කියලා. අන්න ඒ වගේ එකක් හැටියට යාගම ඉදිරිපත් කරන්නේ. ඒ නිසා බුද්ධ ධර්මයේ අරන් බැලුවත් බුද්ධ ධර්මයේ පෙන්වන්නේ මේ දෙවියරු පස්සේ යෑම වැරදි කියලා. ඒ බුද්ධ ධර්මයේ දෙවියරු පස්සේ යෑම වැරදි කියලා මේ ලෝකේ මාප දෙවියෙක් කියලා කෙනෙක් නැහැ කියාගොහම අර ඉංග්‍රීසි භාෂාව භාවිතා කරන අය මොකද්ද කියන්නේ? මේ බුද්ධ ධර්මයේ ආගමක් නෙවෙයි, ඒක දර්ශනයක්. මොන වගේ දර්ශනයක්? දෙවියෝ විශ්වාස කරන්නේ නැති දර්ශනයක්. ඒ දෙවියෝ විශ්වාස කරන්නේ නැති දර්ශනවල වලට ඉංග්‍රීසි වචනයක් තියෙනවා, ඒතිස්ට් කියලා. ඒතිස්ට් කියපුවාම මේ බටහිර ආගම් ක්‍රමයට ඒතිස්ට් කියන්නේ මිත්‍යා දෘෂ්ටි. අපේ වචන තියෙනවා මිත්‍යා දෘෂ්ටි කියලා. ඒ මිත්‍යා දෘෂ්ටි කියපුවාම බෞද්ධයා හිතන්නේ මිත්‍යා දෘෂ්ටි කියන්නේ පව්කාරයක් කියලා. මොකද මිත්‍යා දෘෂ්ටියට හොඳ නරකක් නැහැ. වැරදි දෘෂ්ටියනේ තියෙන්නේ. හොඳයි කියන එක නරකයි කියලා හිතන්නත් පුළුවන්. නරකයි කියන එක හොඳයි කියලා හිතන්නත් පුළුවන්. අන්න ඒ නිසා මෙතන සම්‍යක් දෘෂ්ටි තියෙන එකනා තමයි හොඳ මිනිසයා කියලා කියන්නේ. අන්න මේක ධම්මපදයේ ගාථාවල තියෙනවා. අසාරේ සාර මතිනෝ සාරේ සාර දස්සිනෝ තේ සාරං නාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචරති. දැන් ඒ කියන්නේ මේ සරුදේ කියන්නේ හොඳ දේ. අසරුදේ කියන්නේ නරක. හොඳ නරක කියන එක හරියට අවබෝධයක් නැත්නම් ඒ මිනිස්සයා වැරදි සංකල්පයෙන් තමයි ජීවත් වෙන්නේ කියන එකයි කියන්නේ. ඉතින් ඒ වාගේ මේ නරක මිනිසියෝ කියලා හිතන්නේ බෞද්ධයා මිත්‍යා දෘෂ්ටිය කියන. අනිත් ආගම් ඔක්කොම මිත්‍යා දෘෂ්ටි, අපේ ආගම තමයි සම්‍යක් දෘෂ්ටි. ඒ නිසා අනිත් ආගම් වල අය ඔක්කොම අපායට යනවා. එහෙමයි හිතන්නේ බෞද්ධයා. දවසක් මේ බටහිර ලෝකේ දාර්ශනික කියන්නේ විශ්වවිද්‍යාලයක කථිකාචාර්ය මේ ප්‍රොෆෙසර් කෙනෙක්. එයා ආවා ලංකාවට ඇවිදින් ඔය චිත්‍රපට මේ TV එකේ පෙන්නවා. එක්තරා උපාසක අම්මා කෙනෙක්ගෙන් ඇහුවා මේ මම නම් බෞද්ධයෙක් නෙවෙයි, මම ක්‍රිස්තියානෝ. මේ මොකද මේ ක්‍රිස්තියානු කාර්යය ගැන හිතන්නේ කියලා. උපාසක අම්මා ප්‍රශ්නේ අහනකොටම කෙලින්ම උත්තර දුන්නා, එහෙනම් ඔයගොල්ලෝ අපායට තමයි යන්නේ, බුද්ධ ධර්මය යන්නේ. ආන්න බලන්න හිතන හැටි. නමුත් ඒ ක්‍රමයටම තමයි අපි ගිහින් මේ බටහිර ලෝකෙට ගිහින් කීවොත් අපි දෙවියෝ විශ්වාස කරන්නේ නැහැ. ඒ කියන්නේ ලෝකෙ මාපු දෙවියෙක් විශ්වාස කරන්නේ නැහැ. කියාවු හැටියම ඒගොල්ල හිතන්නේ අපි නරක මිනිස්සු. කුසල් අකුසල් ගැන කතාවක් නැහැ. මේ හොඳ නරක ගැන කතාවක් නැහැ. ඒ නිසා මේගොල්ල මිත්‍යා දෘෂ්ටිය. අන්නේ ඒගොල්ලන්ගේ සම්‍යක් දෘෂ්ටි මිත්‍යා දෘෂ්ටි කියන්නේ දේව විශ්වාසය උඩ. දෙවියෝ ගැන විශ්වාස කරනවා නම් සම්‍යක් දෘෂ්ටි, දෙවියෝ ගැන විශ්වාස කරන්නේ නැත්නම් මිත්‍යා දෘෂ්ටි. ඒ නිසා අපි ඉදිරිපත් වුණොත් අපි මේ දේව විශ්වාසය කරන්නේ නැති පුද්ගලයෝ කියලා මොකද්ද අපට වෙන්නේ? බුදුහාමුදුරුවොත් අපායට යනවා, අපිත් අපායට යනවා. එහෙමයි ඒගොල්ලෝ එක දකින්නේ. ඉතින් අපි මහා ලොකු කතාවක් හැටියට අපි කියනවා අපි දේව විශ්වාසය කරන්, අපි දෙවියෝ විශ්වාස කරන්නේ නැහැ. ලෝකේ මාව දෙවි කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ. අපි කියාපු හැටියේ අපි පහළට බැස්සා தත්ත්වය. අපේ தත්ත්වය පහළට බැස්සා ඒගොල්ලන්ගේ හිතවිල්ල අනුව. ඉතින් කොහොමද අපි ගිහින් ඉත බුද්ධ ධර්මයේ ඉදිරිපත් කරන්නේ මේ බටහිර ලෝකෙට ඇවිල්ලා? අන්නේ ඒකයි ප්‍රශ්නේ. ඒ නිසා මගෙන් ඇහුවොත් කවුරු හරි දේව විශ්වාසය තියනවාද කියලා, මම කියන්නේ මම දෙවියෝ විශ්වාස කරනවා. මේක නිකන් බොරුවක් නෙවෙයි මම මේ කියන්නේ. මේක බුද්ධ ධර්මයෙන් තියෙන කතාවක්. බුදුරජාණන් වහන්සේම කතා කරලා තියෙනවා මේක. අන්න ඒක හුඟක් දෙනෙක් දන්නේ නැහැ. මේ කතාව තියෙනවා කීප පොළක සූත්‍රවල. අග්ගඤ්ඤ සූත්‍රයේ තියෙනවා බුදුරජාණන් වහන්සේ කියලා. මේ බ්‍රාහ්මණයෝ හිතාගෙන ඉන්නවා ඒ බ්‍රාහ්මණයෝ තමයි දෙවියන් වහන්සේගේ මහා බ්‍රහ්මයාගේ දරුවෝ කියලා. ඒ බ්‍රාහ්මණයෝ තමයි දරුවෝ. ඒ මොකද ඒ මහා බ්‍රහ්මයා ගැන විශ්වාසෙත් තියෙනවා. ඒ වගේම මහා බ්‍රහ්මයා දීපු නීති අනුගමනය කරනවා. බ්‍රහ්මයාගේ කටින් ඉපදුනේ කියලා ඒගොල්ලෝ කියනවා. නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා මේ හැම බ්‍රාහ්මණයෙක්ම දන්නවා මේ බ්‍රාහ්මණයෝ කොහෙන්ද ඉපදුනේ කියලා. බ්‍රහ්මයාගේ කටින් නෙමෙයි, මව් කුසෙන් ඉපදුනේ කියලා. ඒ වගේම මගේ ශ්‍රාවකේ කීවොත් අපි තමයි බ්‍රහ්මයාගේ නියම පුත්තු. බ්‍රහ්මයාගේ කටින් ඉපදුනේ කියලා. ඒකේ ඇත්තක් තියෙනවා. ඒ මොකද? මම බ්‍රහ්ම භූතෝ බ්‍රහ්ම වූ තැනත්ත මම මේ මගේ ශ්‍රාවකයෝ මගේ කටින් ඉපදුණු දරුවෝ කටින් ඉපදුණු දරුවෝ කියන්නේ මේ ධර්මයේ කටින් පිටවුනේ ඒ ධර්මයෙන් අනුගමනය කිරීමෙන් තමයි මගේ ශ්‍රාවකයෝ හැදුනේ ඒ නිසා මම තමයි බ්‍රහ්මයා මේ මගේ කටින් ඉපදුණු දරුව තමයි මේ. අනේ ඒ විදිහට කියලා තියෙනවා. කොහොමද මේ බුදුරජාණන් වහන්සේ මහා බ්‍රහ්මයා වුනේ? අන්න මේක අපි තේරුම් ගන්න ඕනේ. දැන් මේක තේරුම් ගන්න බොහොම අවශ්‍ය කරන එකක් තමයි මේ අද බටහිර ලෝකේ දාර්ශනිකයෝම කියනවා. කෝඩිස් ඩෙඩ් කියලා. ඒ කියන්නේ අර දේව විශ්වාසයේ දැන් මැරිලා. එහෙම කියලා ඒගොල්ල ඉදිරිපත් කරනවා. එච්චර දෙවියෝ කීවට ඒ දෙවියන්ගේ තියෙන ගති ගුණ හැටියට පෙන්වන්නේ මොකද්ද? සර්ව බලධාරි. ඒ වාගේම සර්වඥානේ ඒක තමයි සර්වඥ කියලා කියන්නේ. සර්ව ඥානයක් තියෙනවා හැම දෙයක්ම දන්නවා. ඒ වාගේම සර්ව ගුණධාරි. සියලු ගුණයක්ම තියෙනවා හොඳ ගුණ. මෛත්‍රිය කරුණාව ඒ වාගේ ගුණවලින් සම්පූර්ණ වෙච්ච. එතකොට දෙවියෝ කියලා කියන්නේ බලේනොත් සම්පූර්ණ වෙලා ඥානේනොත් සම්පූර්ණ වෙලා ගුණේනොත් සම්පූර්ණ වෙච්ච පුද්ගලෙක්. මේගොල්ල තර්ක කරන්නේ එහෙම පුද්ගලෙ මේ විදිහේ ලෝකයක් මැව්වා කියන්නේ කොහොමද? මේ ලෝකේ සත්තු එක සතෙක් තව සතෙක් අල්ලගෙන කනවා. ਉਹ ජීවත් වෙන්නේ එක සතෙක් තව සතෙක් අල්ලගෙන කාලා. එතකොට මේ ලෝකේ මවලා තියෙන පුද්ගලයා ඒ තාල්තයි මවලා තියෙන. එතකොට මේ මනුෂ්‍ය ලෝකෙත් එක මනුස්සයෙක් තව මනුස්සයෙක් පාවිච්චි කරලා ජීවත් වෙන්න හදනවා. ඒකට කියනවා එක්ස්ප්ලොයිටේෂන් කියලා. ඒ වාගේම මේ ලෝකේ මේ අපරාධ නැති වෙලා නැහැ. අපරාධ තව වෙනකම්ම තියෙනවා. ඉස්සරත් තිබුණා. දැන් අපරාධ අරිට වැඩි භයානක අපරාධ. මොකද මේ විද්‍යාව දියුණු වෙනකොට උපකරණ දියුණු වුණා. දැන් මිනිස්සු මරන්න බොහොම ලේසි. තුවක්කුවක් තියාගෙන ඉඳලා වෙඩි තියන එක විතරයි. එතකොට යුද්ධ දැන් භයානක යුද්ධ එනවා. ඔය පරමාණු යුද්ධයක් ආවොත් මුළු ලෝකෙම විනාශ වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ භයානක ආයුධත් වැඩි වෙලා තියෙනවා. එතකොට මේ ලෝකේ කොයි වෙලාවෙ විනාශ වෙයිද දන්නේ නැහැ. ඒ වගේම දැන් භයානක සත්වයක් ඇති වෙලා තියෙනවා මිනිස්සුයෝ අතරම. ඒකයි මේ ටෙරරිසම් කියන වචනේ භාවිත කරන්නේ. ඉතින් මේ විදිහට ලෝකයක් කොහමද ඔය ඔච්චර බලධාරී ඔච්චර ඥානවන්ත ඔච්චර මේ කරුණාවන්ත පුද්ගලෙක් මවන්නේ මෙහෙම ලෝකයක්? මැව්වත් ඒක හදන්න බැරුව ඉන්නේ. ඒවා වෙනස් කරන්නත් බෑ. ඒ කරුණාව මෛත්‍රයක් පේන්නේ නෑ නේකි. බලවත්කමක් පේන්නෙත් නෑ. ඥානවන්තකමක් පේන්නෙත් නෑ. එතකොට මොකද්ද මේ බලවත් ඥානවන්ත මේ කියලා කියන්නේ? අන්න එහෙම ප්‍රශ්නයක් දැන් මතුවෙලා තියෙනවා. දැන් අද දාර්ශනිකයෝ හොයනවා. ඔය එක්සිස්ටෙන්ෂලිස් කියන දාර්ශනිකයෝ දැන් ඒව තමයි දැන් කල්පනා කරන්නේ. කොහොමද මේ ප්‍රශ්නේ විසඳන්නේ? නමුත් අපි දන්නවා මේ බටහිර ලෝකයේ ওই ප්‍රශ්නේ එන්න ඉස්සරලා මේ ප්‍රශ්නේ ඇති වුණා ඉන්දියාවේ. බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙනකොට ওই ප්‍රශ්නේ තමයි ඉදිරිපත් කෙරුවේ. චතුරාර්ය සත්‍ය කියලා ඉදිරිපත් කෙරුවේ. දුකත් දුකට හේතුවත් දුක නැතිවීමත් දුක නැතිවීමට මාර්ගය. එහෙම විතරක් නෙමෙයි බුද්ධත්වයේ කියන්නේ මොකක්ද? මේ බුදු කෙනෙක් කියපුවාම ඒ බුදුරජාණන් වහන්සේ ගැන හිතනකොටත් අපි ලොකු බලවත් පුද්ගලයෙක් හැටියටයි දකින්නේ. ඒ වගේම ඥානවන්ත පුද්ගලයෙක් හැටියටයි දකින්නේ. ඒ වගේම ගුණවත් පුද්ගලයෙක් හැටියටයි දකින්නේ. එතකොට නියම ගෝඩ් කවුද? බුදුරජාණන් වහන්සේ. බෞද්ධයාට ඉන්න ගෝඩ් තමයි ගෝඩ් කැපිටල් ජී එක දාන ගෝඩ් තමයි බුදුරජාණන් වහන්සේ. කොහොමද ඒ ගෝඩ් උනේ? දැන් අපිට ඇහුවත් ප්‍රශ්නයක් අපට අහන්න තියෙන්නේ ගෝඩ් කියන්නේ මිනිස්යාට ඇති වෙච්ච අදහසක් පමණයි. ඒ අදහස මොකද්ද? බලයනොත් නුවණනොත් ගුණයනොත් සම්පූර්ණ තත්වයකට පැමිණිච්ච පුද්ගලයා. ඒ කියන්නේ ඒ ගෝඩ් කියන්නේ යම් කිසි තත්වයක්. ඒ තත්වයට මනුෂ්‍යයාට පැමිණෙන්න පුළුවන් කියන විශ්වාසය තමයි විශේෂම බෞද්ධ විශ්වාසය. බෞද්ධයාගේ විශ්වාසය මේ ගෝඩ් කියන තත්වයට මනුෂ්‍යයාට පැමිණෙන්න පුළුවන් කියන එක. ඔය අනිත් ආගම් වල පෙන්නන්නේ මනුෂ්‍යයාට, විශේෂයෙන්ම බටහිර ආගම් වල පෙන්නන්නේ මනුෂ්‍යයාට ඒ තත්වෙට එන්න බෑ. මනුෂ්‍යයා පව්කාරය හැටියට සලකන්න. මනුෂ්‍යයා කියන්නේ පව්කාරය. අන්න ඒක අපි තේරුම් ගන්න ඕනේ. To err is human, to forgive divine කියනවා. ඒ මනුෂ්‍යයාගේ ගතිය තමයි වැරදි කිරීම. To err කියන්නේ වැරදි කිරීම. To forgive divine, දෙවියන්ගේ ක්‍රියාව තමයි සමාව දීම. ඒ නිසා තමයි දැන් ක්‍රිස්තියානි ආගමේ කවුරු හරි මැරුණාම ඒ පාදිලිවරු කරන්නේ දෙවියන්ගෙන් සමාව ඉල්ලීම. මොකද මිනිස්සයා ඉතින් වැරදි කරනවා, නමුත් සමාව දීමෙන් පිරිසුදු වෙනවා. ඒ පිරිසු කරන්නේ සමාව දීම. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මනුෂ්‍යයාට පිරිසුදු වෙන්න පුළුවන්. ඒ මනුෂ්‍යයාට පිරිසුදු වීමෙන් තමයි සම්පූර්ණම පිරිසුදු වුණාම බුද්ධත්වයේ ලබන්නේ. ඒ බුද්ධත්වයේ ලැබීම තමයි බ්‍රහ්ම භූතෝ කියන්නේ. ඒ කියන්නේ බ්‍රහ්ම වූ තැනත්තා. ඒ කියන්නේ මේවා මම මේ මගේ කටින් හදාගත්තු එකක් නෙමෙයි. මේක බුදුරජාන් වහන්සේම තේරුම් කරලා තියෙන දෙයක්. ඒ නිසා බෞද්ධයා කියන්නේ නිකම්ම දාර්ශනිකයෙක් නෙමෙයි. යෝ සොක්‍රටිස් ප්ලේටෝ වගේ දාර්ශනිකයෝ නෙමෙයි. බුදුරජාන් වහන්සේ ආගම කියන එක දියුණුම තත්වයට ගෙනත් බුද්ධත්වයේ ලැබීම. ඒක විතරක් නෙමෙයි බුදුරජාන් වහන්සේට විතරක් නෙමෙයි හැම සත්වයෙකුටම හරිපිළිවෙලට පෙරුම් පුරලා එක ආත්මෙදිම බුදු වෙන්න බැරි වුණත් ආත්ම ගණනාවක් තිස්සේ හරි පෙරුම් පුරලා බුදු වෙන්න පුළුවන්. ඒ කියන්නේ දේව තත්වයට පැමිණෙන්න පුළුවන්. ඒ දේව තත්වයට පැමිණීමම තමයි බ්‍රහ්ම විහාර කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ. අනිත් ආගම කියන එකට බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරුවේ මොකද? බ්‍රහ්මචාරි. බ්‍රහ්මචාරී කීවේ ඉංග්‍රීසියෙන් කියනවා නම් ඩිවයින් ලයිෆ්, ඒ දේව ජීවිතය කියන එක. දෙවියෙක් වාගේ ජීවත් වෙන්නේ. ඒ මොකද්ද? කරුණාව, මෛත්‍රිය. මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව කියන ගුණධර්ම වැඩිීමේ. ඒක තමයි බ්‍රහ්ම විහරණය කියන්නේ. ඒ බ්‍රහ්ම පිළිවෙලට ජීවත් වීම. ඒක දියුණු වීමෙන් බ්‍රහ්මචාරිය කියන්නේ ආගම කියන එක. ඒ ආගම් ඇදහිීම කියන්නේ දේවත්වය දියුණු කිරීම. ඒ කියන්නේ මනුෂ්‍යයාට තියෙනවා දේවත්වයක් තියෙනවා මාරයක්. ඒ කියන්නේ දේව අපි පාවිච්චි කරන වචනේ බ්‍රහ්ම මාර කියන එක. බ්‍රහ්මාර කියලා කියන්නේ ඔක්කොම නරක ගතිගුණ. බ්‍රහ්ම කියලා කියන්නේ ඒ උසස් ගතිගුණ. ඒ නරක ගතිගුණ නැති කරලා උසස් ගතිගුණ දියුණු කිරීම තමයි ආගම් ඇදහිීම කියලා කියන්නේ. මේ විදිහට ගුණධර්ම දියුණු කරලා සම්පූර්ණයෙන්ම පිරිසුදු තත්වයට පැමිණීම තමයි බුදුවීම කියලා කියන්නේ. ඒ බුදුවීමත් එක්කම දේවත්වය සම්පූර්ණ වුණා. ඒ කියන්නේ මනුෂ්‍යයා තමයි අන්තිමටම ඒ කැපිටල් ජී එකෙන් පටන් ගන්න ගෝඩ් තත්වයට පැමිණෙන්නේ. අන්න ඒ නිසා තමයි අපි කීවේ මේ බුද්ධ ධර්මයේ කියන එක දිව්‍ය විශ්වාස කරන්නේ නැති ආගමක් නෙවෙයි, දර්ශනයක් නෙවෙයි. මේ බුද්ධ ධර්මයේ කියන්නේ නියම ආගම. ඒ දේවත්වයට පැමිණෙන ආගමක්. ඒක ආගමක් කියන එකත් වැරදි. මේ හැම ආගමකම තියෙන්නේ එකම ධර්මය. මොකද්ද? ඒ දෙවල් කියන තත්වේ අයින් කරලා බෝඩ් කියන තත්වේ දියුණු කිරීම. මාර කියන ධර්මයේ කියන තත්වේ අයින් කරලා බ්‍රහ්ම කියන තත්වේ දියුණු කිරීම. ආගම කියන්නේ ඒ කියන්නේ නරක කියන ඒවා අයින් කරලා හොඳ කියන ඒවා දියුණු කරලා සම්පූර්ණව හොඳ වීම තමයි බුද්ධ ධර්මයේ පරමාර්ථය. ඒ නිසා බුද්ධ ධර්මය නිකම්ම දර්ශනයක් නෙවෙයි, බුද්ධ ධර්මය තමයි නියම ආගම. අනිත් ආගම් වලට විරුද්ධත්වයක් මෙතන නැහැ. හැම ආගමකම කරන්නේ එකම දේ. මේකට ඉංග්‍රීසියෙන් කියනවා seeing the unity in the diversity of religion. ඒ කියන්නේ මේ නොයෙක් මේ වෙනස් ආගම් වාගේ තිබුණාට ඒකේ සම්බන්ධතාවයක් තියෙනවා. ඒ සම්බන්ධතාවයේ තමයි මේ නරකකම අතහැරලා හොඳකම වැඩි දියුණු කිරීම කියන්නේ. ඒ නිසා මේ බුද්ධ ධර්මය කියන්නේ ආගමක් විතරක් නෙවෙයි, දේවත්වයකුත් මේ බුද්ධ ධර්මයේ කියවෙනවා. ඒ කියන්නේ ගෝඩ්, කැපිටල් ජී ගෝඩ් කියවෙනවා. ඒකයි මේ කතාවේ අදහස. දැන් හුඟක් වෙලා අපි කතා කරුවා. දැන් ඒ නිසා ප්‍රශ්න තියෙනවා නම් කරුණා කරලා ඉක්මනට අහන්න. එතකොට අපිට තව තියෙන්නේ පැය භාගයක් විතර. ඒ පැය භාගෙන් අපිට මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් වෙනවා. සියලු සත්වයෝ දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මේ ධර්ම දේශනාවට සවන් දුන හැම කෙනෙක්ම සියලු සංසාර දුකින් මිදී අමා මහ නිවන් සුව ලැබේවා. ප්‍රශ්න තියෙනවද? ඇහුණද? මං කියන දේට විරුද්ධත්වයක් තියෙනවා නම් ඒක කෙලින්ම ප්‍රකාශ කරන්න බය නැතුව. මම ඒවට මං දන්න හැටියට උත්තර දෙන්න පුළුවන්. ඔව්
ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ කිව්වා අපි බුදුහාමුදුරුවෝ දෙවියෙක් කියලා අපිට විශ්වාස කරන්න පුළුවන් කියලා. නමුත් බුදුහාමුදුරුවම කියලා තියෙනවා බුදුහාමුදුරුවෝ කියන්නේ මිනිස්සෙක්, ඒ කියන්නේ අති උත්තර කිසිම මිනිස්සෙක්ට අපිට සමාන කරන්න බෑ බුදුහාමුදුරුවන්ව. නමුත් බුදුහාමුදුරුවෝ කියවලා තියෙනවා මම දෙවියෙක් කියලා විශ්වාස කරන්න එපා කියලා. අපි අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ සමහර ධර්මදේශනාවල බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා කියලා. බුදුහාමුදුරුවෝ මිනිස්සෙක්, ඒ වගේම කිසිම දෙවි කෙනෙක්ගේ මේ දෙවි කෙනෙක්ගේ පණිවිඩකාරයෙක් කියලා නෙමෙයි, සාමාන්‍ය මිනිස්සෙක්. නමුත් ඩිස්කවර් කරයි කියලා බුද්ධ දර්ශනය. ඉතින් ඇත්තටම අපි බුද්ධාගම අදහනහා යටියට ස්වාමීන් වහන්සේ අපි විශ්වාස කරන අනිවාර්යයෙන්ම දෙවිවරු ඉන්නවා කියලා. මොකද බුදුන්ගේ පළවෙනිම ධර්මදේශනාව ධම්මචක්කපවත්තන සූත්‍රයේ තියෙනවා තුසිත දෙවිලොවට වෙනකන් ඒ තට්ටු වලින් ලෙවල්ස් වලින් දෙවිවරු ආවා කියලා ධර්මය අහන්න. ඉතින් මේ කොහොම ස්වාමීන් වහන්සේ අපි බුදුහාමුදුරුව මිනිස්සෙක් කියලා කියන මිනිස්සෙක්, ඒ කියන්නේ අති උත්තර මිනිස්සෙක් හුඟක් කියන්නේ 100%ක් වගේ මොලේ කැපැසිටි එක යූස් කරන්න පුළුවන් එකම පුද්ගලයා බුදුරජාණන් වහන්සේ. ඉතින් කොහමද ඔබ වහන්සේ කියන එක ටිකක් ඇත්තටම මේ අද තමයි පළවෙනි වතාවට ඇහුවි ස්වාමීන් වහන්සේ මේ මේ මෙහෙම බුදු හාමුදුරුවෝ දෙවියෙක් කියලා අපිට විශ්වාස කරන්න පුළුවන් කියලා. අපි දන්නවා දෙවිවරුන්ටත් වඩා උසස් ගුණධර්ම බලයන් හැකියාවන් තිබිච්ච මිනිස්සෙක් කියලා. පොඩ්ඩක් ඒ ගැන පොඩ්ඩක් කියන විස්තර කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ? තෙරුවන් සරණයි.
දැන් ඔය ඒ හොඳ හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. දැන් මේ ඔය මහත්මයා මේ කොහේ ඉඳලාද කතා කරන්නේ?
ස්වාමීන් වහන්සේ මිචිගන් වල ඉඳලා කතා කරන්නේ. බෝවන්සේ නිතර හම්බෙලා තියෙනවා මිචිගන් සරේදී.
හරි හරි. දැන් කොහොම වුණත් මේ ඔය මේ මහත්මයා හරි මේ හාමුදුරුවෝ මන් දන්නේ නැහැ කතා කරන්නේ කවුද කියලා. නමුත් ඔය විදිහේ පොත් මමත් කියවලා තියෙනවා. නමුත් ඒ කියවල කතාවේ මං කියාපේකට කිසිම විරුද්ධත්වයක් නැහැ. ඒ කියන්නේ මේ ප්‍රකාශ කරපු ක්‍රමේ තමයි වැරද්ද තියෙන්නේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මිනිසෙක් නෙවෙයි කියන එක කෙලින්ම කියලා තියෙනවා. ඒ කියන්නේ මේ සූත්‍රයේම කියවෙනවා එක්තරා පුද්ගලයෙක්, ඒ බ්‍රාහ්මණයෙක් භාරේ යනකොට බුදුරජාණන් වහන්සේ ඊට ඉස්සෙල්ලා යනවා. ඒ ඉස්සෙල්ලා යනවා දැකලා මේ බුදුරජාණන් වහන්සේගේ අඩි පාරවල් මේ හිටලා තියෙනවා මේ පොළොවේ. ඒ කියන්නේ පාරේ යනකොට ඒ මේ කාලේ මේ පාර ධාතු පාරවල් නෙවෙයි තිබුණේ, බොරු පාරවල් වාගේ වනේ. ඉතින් ඒක යන වැලි තිබුණා. ඒ වැලි වල අඩිය හිටියා. මෙයා මේ අඩිය දිහා බලලා කිව්වා මේක නම් මිනිස්සෙක්ගේ අඩියක් නෙවෙයි, මේ පුද්ගලයා මිනිස්සෙක් වෙන්න බෑ කියලා හිතනකොටම බුදුරජාණන් වහන්සේට මේ අරයාගේ මනසේ ඇතිවෙච්ච අදහස කියවන්න පුළුවන් වුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ හිමින්ම පාරෙන් පිට වෙලා ගහක් යට ඉඳගත්තා. ඒ ඉඳගත්තේ මොකද? මෙයාට ඇවිදින් ප්‍රශ්න අහන්න පුළුවන්. එතකොට ඒ වගේම ඉඳගත්තෙන් පස්සේ මේ පුද්ගලයා ආව ළඟට ඇවදින්. ඇහුවා, ඔබතුමාණන් වහන්සේ මේ දෙවි කෙනෙක්ද? නෑ කිව්වා. එහෙමනම් යකෙක්ද? නෑ කිව්වා. එහෙමනම් මිනිහෙක්ද? නෑ කිව්වා. එහෙනම් කවුද? දොඩ කීවා, යම් කිසි හේතු නිසා කෙනෙකුට දෙවියෙක් කියන්න පුළුවන් නම් ඒ හේතු මංගාව නෑ. යම් කිසි හේතු නිසා කෙනෙකුට යකෙක් කියන්න පුළුවන් නම් ඒ හේතුත් මංගාව නෑ. යම් කිසි හේතු නිසා කෙනෙකුට මිනිසෙක් කියලා කියන්න පුළුවන් නම් ඒ හේතුත් මංගාව නෑ. මේ ලෝකේ තියෙනවා ලෝභ, ద్వේස, මෝහ කියලා තුනක්. මේ ලෝභ, ద్వේස, මෝහ කියන ඒවා දෙවිවරුන්ටත් තියෙනවා, මිනිසුන්ටත් තියෙනවා, යක්ෂුන්ටත් තියෙනවා, හැම කෙනෙකුටම. මේ ලෝභ, ద్వේස, මෝහ කියන ඒවා මං ගාව නැහැ. ඒ නිසා ඔය නම් මට පාවිච්චි කරන්න බෑ. එකම නමයි තියෙන්නේ මට පාවිච්චි කරන්න. බුද්ධ කියලා කියනවා. අන්න ඒ නම තමයි මට පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා මේ හරියට නෙළුම් මලක් වතුරෙම හැදිලා, වතුරෙම වැඩිලා, වතුරෙන් උඩට නැගලා, වතුරෙන් කිලුටු වෙන්නේ නැතුව තියනවා වගේ නෙළුම් මල. මම මේ ලෝකේ ඉපදිලා, ලෝකේ වැඩිලා, ලෝකෙන් ඉහළට ගිහින් ලෝකේ තියෙන අපිරිසිදු ගෑවෙන්නේ නැතුව මම ඉන්නවා කියලා මට කියන්න පුළුවන් එකම වචනේ තමයි බුද්ධ. බුද්ධ කියන්නේ අවදි වෙච්ච තැනත්තා කියන එක. මොකෙන්ද අවදි වුනේ? නින්දෙන් අවදි වුනේ. මොකද්ද නින්ද? ඒ නින්දට තමයි භවය කියලා කියන්නේ. භව කියන්නේ ඉන්නවා කියන එක. එක්සිස්ටන්ස් ඉංග්‍රීසියෙන් කියන්නේ. ඒ ඉන්නවා, මම ඉන්නවා කියන හිතුවිල්ල නැහැ. මම කියන හිතුවිල්ල නැහැ. එහෙම පුද්ගලයෙකුට බුද්ධ කියන වචන විතරයි පාවිච්චි කරන්න පුළුවන්. නමුත් අද මේ බටහිර ලෝකේ ආගම්වල උසස්ම තත්ත්වයේ ඉන්න පුද්ගලයාට තමයි God with the capital G කියන වචනේ පාවිච්චි කරන්නේ. එතකොට ඒ තත්ත්වයට පැමිණිච්ච නිසායි බුදුරජාන් වහන්සේ ම පාවිච්චි කරපු වචනේ තමයි බ්‍රහ්ම භූතෝ. බ්‍රහ්ම භූතෝ කියලා කියන්නේ බ්‍රහ්ම තත්ත්වයට පැමිණු කියන එකයි. ඒ බ්‍රහ්ම තත්ත්වය කියලා කිව්වේ සම්පූර්ණ හිතේ පිරිසුදුකම, ලෝභ, ද්වේෂ, මෝහ නැතිවලා මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන බ්‍රහ්ම විහරණය තමයි ජීවත් වෙන්නේ. ඒ නිසායි God කියන වචනේ බුදුරජාන් වහන්සේ පාවිච්චි කරන්නේ. අර දේව කියන වචනේ මං කියවනේ උප්පත්ති දේව කියලා. ඒ උප්පත්ති දේව කියන අය තමයි ඔබතුමා කතා කරුවේ මේ දෙවිවරු ඉන්නවා. ඒ මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේම කියනවා මේ දෙවිවරුන් මේ පණිවිඩය ගියා කියලා. එහෙම ඒ දෙවිවරු කියන්නේ ඒගොල්ලෝ තමයි මේ උප්පත්ති දේව කියන කට්ටිය. ඒ උප්පත්ති දේව කියන එක God with the capital G නෙමෙයි, ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ angel කියන වචනේ. මේ God with the capital G කියාපුවාම අර බුද්ධත්වයේම තමයි ඒ God with the capital G කියන එකේ තේරුම. අන්න ඒ විදිහටයි මම ඒකට අදහස් කරන්නේ. වෙන තියෙනවාද ප්‍රශ්න?
ඔව් භන්තේ.
ඔව්
බොහොම පිං ඒකේ කරුණු හැම එකක්ම හොඳට තේරුණා. ඒ පැත්ත දකින්නත් පුළුවන් වුණා. ඒක ගැටලුවක් මතු වුණා. දැන්
මෙහෙම
දැන් එතකොට කැපිටල් ජී සහිත එක්කෙනා නිත්‍යවම ඒ කියන්නේ පර්මනන්ට් එක්සිස්ටන්ස් එකක් තියෙනවා කියලානේ ඒ කට්ටියගේ ආගමනු කියන්නේ. එතකොට දැන් අපි දැන් ඔය ඔබතුමා ඔබ වහන්සේ කියු ක්‍රමයට මේ දිහා බලන්න ගියා මම හිතනවා හරීම ඒක හොඳයි ඒක මට නම් තේරුම් ගියා. එතකොට දැන් ඒකේ අර පර්මනන්ට් එක්සිස්ටන්ස් ඒ නිත්‍යව පවතින ගෝඩ් කියන එකට අපි කොහොමද ඒක අනුයුක්ත කරන්නේ මේ ඒ බ්‍රහ්ම භූත කියන එක? බොහොම
ඕකත් බොහොම හොඳ ප්‍රශ්නයක්. ඒ මහත්මයාම දෙව ප්‍රශ්නෙත් ඇහුවේ
නෑ මේ මේ නෝට් කරලා නාවල ඉඳලා අහන්නේ බොහොම
හොඳයි. ඒ මේ මහත්මයා මට පේනවා මේ හොඳට මේ ක්‍රිස්තියානි ආගම ගැන දන්නවා කියලා. මොකද මේ එක්සිස්ටන්ස් කියන එක ක්‍රිස්තියානි ආගමේ පෙන්වන්නේ the essence of God is his existence. ඒ existence කියන දේ තමයි God ගේ essence එක. ඒ කියන්නේ God ගේ නියම ස්වභාවය තමයි existence කියන එක. නමුත් බුදු කෙනෙක්ගේ නියම ස්වභාවය තමයි non-existent. අන්න එතනින් වෙනසක් ඇති වෙනවා. ඒක හරි. නමුත් ඒ ක්‍රිස්තියානි ආගමේ තියෙන ගෝඩ්ම නෙවෙයි අපි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ ගෝඩ් කියන වචනේ යම් කිසි කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් නම් බුදු කෙනෙකුට තමයි ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒකයි මම මේ ඉදිරිපත් කරන්නේ. ඒ ක්‍රිස්තියානි ආගමේ පෙන්වන ගෝඩ් ගැන නෙවෙයි අපි මේ කතා කරන්නේ. එහෙමනම් ක්‍රිස්තියානි ආගමේ පෙන්වන ගෝඩ් තමයි ක්‍රියේටර්. ලෝකේ මවාපු පුද්ගලයා බුදුහාමුදුරුවෝ ලෝකේ මවාපු පුද්ගලයා නෙමෙයි අත්ත වශයෙන් ලෝකේ විනාශ කරපු පුද්ගලයා. අන්න ඒක තේරුම් ගන්න ඕනේ. මොකද මේ ලෝකේ විනාශ කරපු පුද්ගලයා කියන්නේ මේ ලෝකයේ කියන එක හිතෙන් මවාපු දෙයක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අනුව හිතෙන් මවාපු දෙයක් ලෝකේ කියන්නේ. ඒ ලෝකේ ඒ මවාපු දෘෂ්ටියෙන් අවදි වෙනවා කියන්නේ ඒ ඒ ලෝකේ විනාශ කෙරුවා කියන එකයි. දැන් ඔය Hindu ධර්මයේ දෙවියෝ පෙන්නනවා තුන් ක්‍රමයකට. බ්‍රහ්ම, විෂ්ණු, ශිව කියලා. බ්‍රහ්ම කියන්නේ ලෝකේ මවාපු පුද්ගලයා, විෂ්ණු කියන්නේ ලෝකේ ආරක්ෂා කරන පුද්ගලයා, ශිව කියන්නේ ලෝකේ විනාශ කරපු පුද්ගලයා. එතන මේ උප්පාද තිත්ති භංග කියන අදහස් තුන තමයි එතන තියෙන්නේ. එතකොට ඒ විනාශ කිරීම තමයි ඇත්ත වශයෙන් බුද්ධත්වය. ඒ කියන්නේ මේ ලෝකය කියන එක දැන් බුදුරජාන් වහන්සේ තව දැනක දෙවි කෙනෙක් ඇවිදින් ප්‍රශ්නයක් ඇහුවා මේ 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 විශ්වය ගමන් කෙරුවොත් මේ විශ්වයේ අවසානයකට එන්න පුළුවන්ද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දීපු උත්තරේ තමයි විශ්වය ගමන් කරලා ලෝකේ අවසානය කරන්න බෑ. එහෙම කියලා කීවා ලෝකේ අවසානය කරන්නේ නැතුව දුක අවසානය කරන්නත් බෑ කීවා. එහෙම කියලා කීවා මේ ලෝකයක් ලෝකේ පටන් ගන්නමත් ලෝකේ අවසානයත් ලෝකේ අවසානයට යන මාර්ගයත් තියෙන්නේ මේ බඹයක් පවන ශරීරයේ සංඤම්මි සමානකේ. ඒ සංඤාව කියන්නේ මේ ඒ ඉන්ද්‍රයන් වලින් පේන දේ සංඤා. ඒ වගේම මාන කියලා කියන්නේ තීරණය කිරීම මේ යමක් තියනවා කියලා. ඒ ඒ තීරණේ ඒ විදිහේ ඒ මානසික ඒකට අපි කියනවා process of perception කියලා ඉංග්‍රීසියෙන්. ඒ කියන්නේ ඒ මානසික ඒ ක්‍රියාවෙන් තමයි මේ ලෝකෙ මැවෙන්නේ කියන එකයි ඒ කිව්වේ. මේ පිට මිනිස්සෙක් ලෝකේ මැව්වා නෙමෙයි, පිට දෙවි කෙනෙක් ලෝකේ මැව්වා නෙමෙයි, තමන්ගේම හිතේ ක්‍රියාකාරීත්වය අනුව තමයි මේ ලෝකේ මැවුනේ. ඒ මැවිච්ච ලෝකයෙන් ඉවත් වීම තමයි බුදු වෙනවා කියලා කියන්නේ. එතකොට මම ඉන්නවා ලෝකේ තියෙනවා කියන හිතවිලි සම්පූර්ණයෙන්ම නැතුව තමයි බුදු වෙනවා කියන්නේ. බුද්ධත්වයට පැමිණෙනාම ඒ හැම දෙයක්ම නැතුව යන ඒකයි ලෝකේ විනාශය කියලා කියන්නේ. ඒ ලෝකේ විනාශ කිරීම තමයි බුද්ධත්වය. ලෝකේ මැවීම නෙමෙයි බුද්ධත්වය. ඒකයි මම කියුවේ නෑ. නමුත් මේ ප්‍රශ්නේ අහපුවොත් හොඳයි. ඒ ප්‍රශ්නේ ඇහිීම නිසා මට ඒක ප්‍රකාශ කරන්න පුළුවන් වුණා. බොහොම ස්තුතියි.
තෙරුවන් සරණයි නායක හැමදෙන්නේ. මම ජිනානන්ද කතා කරන්නේ මිචිගන් වලින්. විශේෂයෙන් මට ඒකට විශේෂ අදහසක් නෙමෙයි, මම ඇතර මට දැනුණු චිත්ත ප්‍රීතිය නිසා මම ඔබ වහන්සේ පිළිබඳවත් මේ ධර්ම දේශනා පිළිබඳවත් අදහසක් ප්‍රකාශ කරන්නයි අදහස් කළේ. විශේෂයෙන්ම තරුණ භික්ෂුන් වහන්සේලා විදිහට අපි විශේෂයෙන් මම ඔබ වහන්සේ පවත්වන ලද දේශනා සියල්ලම ස්කයිප් හරහා පවත්වන ලද දේශනා සියල්ලම නැවත නැවත ශ්‍රවණය කළා. ඉතින් දේශනා වල සාර්ථකත්වය නිසාම යම් යම් අයට ප්‍රශ්න ඇති වුණා. ගොඩාක් අය ප්‍රශ්න निराකරණය ගත්ත. අපිත් යම් කිසි ධර්මයේ ප්‍රගුණ කිරීම සඳහා විශාල පෙළඹවීමක් ඔබ වහන්සේගේ දේශනා තුළින් ලබා ගත්තා. ඉතින් මම සාදු සාදු කියලා කියන ඔබ වහන්සේගේ මේ පැහැදිලි කිරීම ඉතාම අනර්ගයි, සහ අපිට මේ ත්‍රිපිටකය පිළිබඳව වෙනත් ග්‍රන්ථ පිළිබඳව සහ වෙනත් සියලුම දේවල් පිළිබඳ යම් කිසි අලුත් ප්‍රවේශයකින් දැකලා අපේ මානසික දියුණුව ඇති කරගන්න හොඳ අවස්ථාවක් ඔබ වහන්සේ සලසලා දුන්නා. පළමුවෙන්ම ඔබ වහන්සේට ඒ පිළිබඳව පින් අනුමෝදන් කරනවා. ඒ වගේම ඔබ වහන්සේට මතක් කිරීමක් කරන්න කැමති තරුණ භික්ෂුන් වහන්සේ කෙනෙක් විදිහටත් මේ පිළිබඳව ඔබ වහන්සේ සහ වෙනත්වය මීට පෙර මහත්මියකුත් අදහස් පළ කළා. ඒ සියලුම දෙනා අදහස් කරන විදියට සහ අපි බලාපොරොත්තු වෙන ඔබ වහන්සේගෙන් තව තව විශේෂ ධර්මකාරණා රාශියක් විස්තරාත්මකව දැනගන්න ඔබ වහන්සේ ගිය වතාවේ සාකච්ඡා වල මතක් කරා මේ ආනාපාන සතිය පිළිබඳව. ඒ වගේම තව පටිච්ච සමුප්පාදයේ පිළිබඳව අපේ ඉල්ලීම් තිබෙනවා සහ ඉදිරිපත් කළේ නෑ ඔබ වහන්සේට තාම නිරාකරණය කරගන්න. ඉතින් මම මේ මතක් කරන්නේ ඒවත් මේ අවස්ථාවේදී මතක් කරලා ඔබ වහන්සේට නැවත සාකච්ඡාවකදී ඒවා සාකච්ඡා කරන්න කියන ඉල්ලීමක් කරනවා. විශේෂයෙන්ම කියන්න අවශ්‍ය තිබුණේ ඔබ වහන්සේගෙන් ප්‍රශ්න අහනවා, ඔබ වහන්සේ උත්තර දෙනවා, අගය කරනවා. ඒ අතර මට ඔබ වහන්සේගේ මේ ධර්ම දේශනාවෙන් ලැබුණු පිටිවහල නිසා ඔබ වහන්සේට පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුතියක් කරන්නයි අවශ්‍ය වෙලා තිබුණේ. ඉතාම අනර්ගයි, ඉතාම වටිනා කියන ධර්ම දේශනාවක්. නැවත වරක් සාදු සාදු කියලා ප්‍රකාශ කරමින් මගේ වචන කීපය අවසන් කරන ඔබ වහන්සේට නැවත උපතක් භවයක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.
දැයි දැන් වෙන ප්‍රශ්න නැත්නම් අපි මෙතනින් අපි අවසන් කරමු. දැන් මේ ධර්ම දේශනාවට පස්සේ අපි තව මත්තට ඉංග්‍රීසි ධර්ම දේශනා පෙළකුත් පටන් ගන්න යනවා. ඒක අපේ මේ දොස්තර සිසිර හේ අමරසිංහ මහත්තයා ඒවා පිළිවෙල කරනවා. ඉතින් ඒ වගේම අද මේ විශේෂ කතාව අද පැවැත්වුවේ මේ 150 වෙනි වාරය මේ ධර්ම දේශනා මාලාවේ. ඉතින් මේක පවත්වාගෙන ගිය ඒ අමරසිංහ මහත්මයාට විශාල පින් රාශියක් මේකට රැස් වෙනවා. ඒ වගේම මේකට සහභාගි වෙච්ච හැම කෙනෙක්ම විශාල පින් රාශියක් ඇති කරගත්ත අද නවීන ලෝකේට මේ ධර්මයේ බෙදලා දීම අවශ්‍යම කාරණයක්. මොකද මේ බටහිර ලෝකයේ විශේෂයෙන්ම මම ඉස්සරලා කියවා වාගේ ටිකෙන් ටික මේ දේව විශ්වාසයේ අතාරියගෙන යනවා. ඒ අයට ඕන වෙලා තියෙනවා මේ ධර්මයක්. ඒ මේ අද ලෝකයේට මේ ගැළපෙන ධර්මයක් හැටියට තියෙන බුද්ධ ධර්මයේ පමණයි. ඒ බුද්ධ ධර්මයේ අපේ සංඝයා වහන්සේලා හරියට තේරුම් අරගෙන අවබෝධ කරගෙන ධර්ම ප්‍රචාරය කරනවා නම් තමයි මේ අඩුපාඩුව හරියට සපයන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා තමයි මම නිතරම කියන්නේ අද හැදෙන නවීන භික්ෂුන් වහන්සේලා මේ අද විද්‍යාව ධර්මක්වත් ඉගෙන ගන්න ඕන. ඊළඟට මනෝවිද්‍යාව ඉගෙන ගන්න ඕන. දර්ශන බටහිර දර්ශනය ඉගෙන ගන්න ඕන. ඒ වගේම තුලනාත්මක ආගම් ඉගෙන ගන්න ඕන. මේවා ඉගෙන ගන්නේ නැතුව දැන් පාඩිලිවරු ඔක්කොම ඒවා ඉගෙන ගන්නවා. බෞද්ධ සංගරත්නයේ ඒවා ඉගෙන ගන්නේ නැහැ. ඒ හිතාගෙන ඉන්නවා මේ බුද්ධ ධර්මයේ ඔය කියන ඒවා කියාවම ඔකම හරි කියලා. නමුත් එහෙම හරින්නේ නැහැ. මේ බටහිර ලෝකේ ආය තමයි මේ බුද්ධ ධර්මයේ හොයාගෙන එන්නේ. නමුත් අපේ බෞද්ධ රටවල් වල එන්නේ එන්න බුද්ධ ධර්මය අතහැරලා මේ වෙන වෙන ආගම් අල්ලගෙන යන්න පටන්ගෙන තියෙනවා. ඒවට අහුවෙන්නේ මේ බුද්ධ ධර්මයේ හරිපිළිවෙලට තේරුම් ගත්තේ නැති නිසායි. ඒ නිසා අපේ මේ බුද්ධ ධර්මයේ හරිපිළිවෙලට තේරුම් අරගෙන මේ බුද්ධ ධර්මය දියුණු කරන්න, ඒ බුද්ධ ධර්මය හරිපිළිවෙලට ප්‍රචාරය කරලා මේ බුද්ධ ධර්මය වැනි ධර්මයක් හොයාගෙන එන අයට මේක දෙයිම ලොකුම දානයක්, විශේෂ දානයක්. සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කිරුවේ. ඒ වගේම මේක අවශ්‍යම දෙයක් බටහිර ලෝකයට මේ බුද්ධ ධර්මයේ බෙදලා දීම. නමුත් ඒකට ඕන කරන ඥානයක් අපේ සංඝයා වහන්සේලාට අඩුපාඩුවක් වෙලා තියෙනවා. ඒ නිසා මේ සංඝයා වහන්සේලා උගත් දෙනෙක් දැන් මේ BA, MA, PhD ගහන්න බොහොම උත්සාහ කරනවා. නමුත් ඒක බොහොම හොඳ වැඩක්. නමුත් ඒ අධ්‍යාපනයේදී මේ විෂයවල් ඉගෙන ගන්න ඕනේ. ඒ කියන්නේ Western philosophy, Western religion, ඒ වගේම psychology, ඔව්ව ඔක්කොම දැනගන්න ඕනේ. ඒවා දැනගන්නේ නැතුව මේවා ඉදිරිපත් කරන්න බෑ. අපි මේ බුද්ධ ධර්මයෙන් කටපාඩම් කරගෙන ගිහින් ඒවා ඉදිරිපත් කරන්න ලෑස්ති වුණොත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. මේවා හරියට තේරුම් අරගෙන මේවා මේ පිළිවෙලට ඉදිරිපත් කිරීමයි මේ මං ඉල්ලීමක් කරන්නේ. ඔය තරුණ භික්ෂුන් වහන්සේලාට කරන්න පුළුවන් දෙයක්. දැන් මම බොහෝම මුළු ජීවිතේම මහන්සි වෙලා මේ බුද්ධ ධර්මයෙන් දැන් මම මේ කතා කරන දේවල් කතා කරන්නේ ඒ මහන්සිය ලැබුණු ප්‍රතිඵල අනුවයි මේ කතා කරන්නේ. ඉතින් මේ වාගේ මහන්සි වෙච්ච පුද්ගලයෙක් මට තාම හම්බෙලා නැහැ. ඉතින් ඒ නිසා මම ඉල්ලීමක් හැටියට කරන්නේ ඔය තරුණ භික්ෂුන් වහන්සේලා මේවා හිතට අරගෙන කොහොම හරි මේ බුද්ධ ධර්මයේ හරිපිළිවෙලට තේරුම් ගන්න. මට පුළුවන් හැටියට මම දැන් පොතක් මේ පිළියෙල කරගෙන එනවා. ඒවා මේ පොත ආපුවාම මේ අලුත් ධර්මයේ අලුත් පිළිවෙලකට ඉදිරිපත් කරන. ඒ වගේම මගේ දැන් තියෙනවා වෙබ්සයිට් එකක්. ඒ වෙබ්සයිට් එකට කියන්නේ protobuddhism.com. අනේ ඒ වෙබ්සයිට් එක බලන්න. protobuddhism.com කියන එක. ඒක බලාපුවාම ඒකේ හුඟක් දේවල් තියෙනවා. නමුත් ඒක කරන්නේ වෙන මේ පුද්ගලෙක්. ඒකේ මම නිතර නිතර අඩුපාඩු හදනවා ඒක බලලා. ඉතින් ඒවා හරියට තේරුම් අරගෙන මේ පුළුවන් නම් ඒවා තේරුම් ගන්න එක බොහොම හොඳ දෙයක්. මේ මැලේසියාවේ ඉන්න දායකයෝ තමයි මේකට උදව් කරන්නේ වෙබ්සයිට් එකට ඒ ධර්ම ප්‍රචාරය කිරීමට. මේ අද ලෝකයේ ධර්ම ප්‍රචාරක ක්‍රමට ඉදිරිපත් වෙච්චි තැන් වල හොඳම තැන තමයි ඔය මැලේසියාවේ තැන. ඒ නිසායි මං එතෙන්ට ගිහින් මේ දවස්වල මේ වැඩ කරන්නේ. ඉතින් මට පුළුවන් හැටියට කරනවා. නමුත් මට හරි පිළිවෙලක් පිරිසක් ඇති කරගන්න පුළුවන් නම් මේ පිළිවෙලට හරියට මේවා කියලා දීලා තවත් දුරටත් ඒ අයටත් පුළුවන් තව දියුණු කරගන්න එක. ඉතින් ඊට වඩා මං කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද මේ පින්වතුන් නිසා ශ්‍රද්ධාවෙන් වක්කින් මේ ධර්ම දේශනාවට සවන් දුන්නා. ඒ වාගේම විශාල පින් රාශියක් රැස් කරගත්තා. මේ රැස් කරගත්තා සියලු පින් මියගිය ඥාතීනුත් සියලු දෙවි දේවතාවුනුත් සියලු සත්වීන්ටත් මේ පින් අනුමෝදන් වේවා කියලා සාදුකාරයක් දෙන්න මම ගාථාවක් කියලා ආශිර්වාද කරනවා. සබ්බීඨියෝ විභජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීර්ඝායුෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන ධාතුත් භවන්තුතේ. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සම්යති.
සාදු සාදු ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගේ මේ පුණ්‍ය කර්මයට අපි බොහොම සදා ණය ගැති. ඔබ වහන්සේට අපි පුණ්‍යානුමෝදනා කරනවා. ඔබ වහන්සේට අපි දිගාසිරි පතනවා. සාදු සාදු.